නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සංඥා කෝපට්ඨපාද පඨමං උපජ්ජති පච්චාඥානං ති ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ වන විට දීඝනිකායේ පොට්ටපාද සූත්‍රය මූලික කරගෙන දේශනා මාලාවක් පවත්වගෙන යනවා. ඉතින් ඒ දේශනා මාලාව තුළ අපි උත්සාහවන්ත වෙනවා මේ පොට්ටපාද සූත්‍රය මූලික කරගෙන බුදුරජාණන් වහන්සේ අපිට උගන්වන යම් ධර්මයක් තියෙනවා නම් ඒක යම් තාක් දුරකට තේරුම් ගන්න, ඒ තුළින් අපි භාවනාවට ඒ දහම උපයෝගී කරගන්න. ඉතින් අපි නැවතත් කෙටියෙන් මතක් කරගත්තොත් මෙතෙක් අපි කරපු සාකච්ඡාව එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර පිණ්ඩපාතේ වැඩම කරනවා. ඉතින් උන්වහන්සේ අදහස් කරනවා තව ටිකක් වෙලාව තියෙනවා පිණ්ඩපාතේ වඩින්න. ඒ නිසා මේ පොට්ටපාද ඇතුළු පිරිස ඉන්න එම ස්ථානයට වැඩම කළා යම් සාකච්ඡාවක් කරුවා නම් වටිනවා කියලා උන්වහන්සේ දෙසට වැඩම කරනවා. ඉතින් ඒ වෙලාවේදී පොට්ටපාද ඇතුළු පිරිස තේරුමක් නැති කතාවල නිරතලයි හිටියේ. ඉතින් ඒ අය හැබැයි පොට්ටපාද උපදෙස් දෙනවා මේ බුදුරජාණන් වහන්සේ වඩිනා. උන්වහන්සේ විශේෂයෙන්ම තුෂ්ණිම් භූත භාවයට, නිශ්ශබ්ද භාවයට බොහොම කැමති කෙනෙක්. ඒ නිසා අපි සියලු දෙනාම නිශ්ශබ්ද වෙමු. එතකොට අපේ මේ නිශ්ශබ්ද භාවය දැකලා භාගතුන් වහන්සේ මේ අපි වෙතට වැඩම කරාවි කියලා පොට්ටපාද තමන්ගේ පිරිසට උපදෙසක් දෙනවා. ඉතින් එතකොට අනිත් සියලු දෙනාම නිශ්ශබ්ද වෙනවා. බුදුරජාණන් වහන්සේ දෙන්නට වැඩම කරනවා. ඊට පස්සේ පොට්ටපාදත් එක්ක සාමාන්‍ය සතුටු සාමිච්චි කතාවට යෙදුනට පස්සේ පොට්ටපාදට උවමනා වෙනවා එක්තරා ප්‍රශ්නයක් निराකරණය කරගන්න. ඉතින් ඒ ප්‍රශ්නේ තමයි මීට කලින් වතාවකදී විවිධ මත දරන්නන් අතර, විවිධ දෘෂ්ටි ලබ්ධීන් දරන්නන් අතර ඇති වෙච්ච ප්‍රශ්නයක්. ඒ තමයි මේ සංඥාව කියන එක කොහොමද ක්‍රමානුකූලව කෙනෙක් තුලින් දුරුවන් කරන්නේ, ක්‍රමානුකූලව ඉවත් කරන්නේ, නැති කරන්නේ කියන ප්‍රශ්නය තමයි නගලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රශ්නය මේ පිරිස එක එක විදිහට සාකච්ඡා කළා. ඇතම් කෙනෙක් කිව්වා මේ කරන්න පුළුවන් වැඩක් නෙමෙයි, මොකද සංඥාව කියන්නේ මේ ඒක සම්පූර්ණයෙන්ම පහළ වෙන කිසිම හේතුවක් සහිතව නෙමෙයි, හේතු රහිතවයි. ඒ නිසා කිසි පාලනයක් නැහැ. ඒ නිසා ඒ බඳු හේතු රහිතව පහළ වෙච්ච සංඥාව තියෙනකොට කෙනෙක් සංඥා වෙනවා, නැති අවස්ථාවේදී එයාට මුකුත් කරගන්න බැරි වෙනවා. තව කෙනෙක් කිව්වා නෑ, එහෙම නෙමෙයි, මේ සංඥාව ඇවිල්ලා සම්පූර්ණයෙන්ම දෙවියන්ගේ අතේ තියෙන්නේ. ඒගොල්ලෝ තමයි මේ බලසම්පන්න දෙවිවරු. ඒගොල්ලෝ තමයි මේ මිනිස්සෙගේ හිතට සංඥාව දාන්නේ. ඒ වෙලාවේදී මේ මිනිස්සයා සංඥා වෙනවා. ඒ දෙවිවරු යම් වෙලාවක ඉවත් කරා නම් මෙයාට එහෙම හැඟීමක් නැති වෙනවා කියලා. තවත් පිරිසක් කිව්වා නැහැ, දෙවිවරු නෙමෙයි, මේ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා, බොහොම බලසම්පන්න. ඒ අය තමයි මේ සංඥාව ඇතුළත් කරන්න කියලා. තවත් කෙනෙක් කිව්වා මේ සංඥාව කියන්නේ කෙනෙක්ගේ ආත්මය. ඒ සංඥාව සහිත ආත්මයේ පවතිනකොට ඒ කෙනා සංඥී වෙනවා. අනිත් වෙලාවෙදී එහෙම එකක් නැහැ කියලා. ඉතින් මේ විදිහට විවිධ මත ඒ අය ඉදිරිපත් කළා. ඉතින් ඒ අවස්ථාවේදී මට බුදුරජාණන් වහන්සේව සිහි වුණා. ඔබ වහන්සේ මේ සම්බන්ධයෙන් නිවැරදි පිළිතුරක් සපයන්න බොහොම තත්වයක සිටින බව මට තේරුම් ගිහිලා තියෙනවා. ඒ නිසා අපි කෙරෙහි කරුණාවෙන් මෙන්න මේ ප්‍රශ්නෙට දැන් පිළිතුරක් අපිට දෙන්න කියලා පොට්ටපාද ඒ අතීත සිදුවීම මතක් කරලා දෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ පළමු කොටම අර සංඥාව පහළ වීම කිසිම හේතුවක් නැතුවයි සිද්ධ වෙන්නේ කියපු ඒ අහේතුක වාදය සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මේ හේතු සහිතවයි සංඥාවක් පහළ වෙන්නේ. ඒ නිසා අර ඒ ලබ්ධිය සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන ප්‍රධානම කාරණාව තමයි සික්ඛා ඒකා සංඥා උප්පජ්ජති, සික්ඛා ඒකා සංඥා නිරුජ්ජති කියන කාරණය. මේ ශික්ෂාවක් තුළින්, පුහුණුවක් තුළින් කෙනෙකුට පුළුවන් වැදගත්, තමන්ට ප්‍රයෝජනයක් තියෙන, තමන්ට යහපත සලසන යම් සංඥාවන් උපදවා ගන්න, ඒ වගේමයි තමන්ට අයහපත සලසන, සමාන්ට පරිහානිය සලසන යම් සංඥා දුරු කරගන්නත් මෙන්න මේ බඳු ශික්ෂාවකින් පුළුවන්. එතකොට ඔන්න බුදුරජාණන් වහන්සේ මේ බඳු ශික්ෂාව අපිට ටික ටික කියලා දෙනවා. එතකොට කලින් මම මතක් කරා වගේ මේ අහන ප්‍රශ්නය කියන්නේ ක්‍රමානුකූලව පියවරෙන් පියවර කොහොමද මේ සංඥාවන් දැනගෙනම නිරුද්ධ කරන්නේ, දුරු කරන්නේ කියන මෙන්න මේ ප්‍රශ්නය ඇත්තටම අපිට වෙනත් විදිහට අර්ථකථනය කරන්න පුළුවන්. අපේ හිතේ පහළ වෙන විවිධාකාර ප්‍රපංචයන්, ප්‍රපංච සංඥා සංඛාවක්. ඒ කියන්නේ ප්‍රපංච තුලින් ගොඩනැගිච්ච විවිධාකාර සංඥාවන් ගිනීම් හඳුනා ගැනීම මේ සියල්ල ක්‍රමානුකූලව දුරු කිරීමක් ගැන තමයි එහෙමනම් මේ සාකච්ඡා වෙන්නේ. උද්දෙක් සංඥාවන් කියන වචනයක් ගත්තාම ඒකේ ඒ තරම් අපිට ගැඹුරක් තේරෙන්නේ නැහැ. වටිනකමක් තේරෙන්නේ නැහැ. නමුත් මේ සංඥාවන් මූලික වෙලා තමයි මිනිසෙගේ හිතේ දෙවි කෙනෙක්ගේ හිතේ විවිධාකාර ප්‍රපංචයන් ගොඩනැගෙන්නේ. තේරුමක් නැති කතාවන්, තේරුමක් නැති හිතලුවන්, කල්පනාවන් කෙනෙක්ගේ හිතේ ගොඩනැගෙන්නේ මේ සංඥා මූලික කරගෙන. සඤ්ඤා නිදානාහි ප්‍රපංච සංඛා කියලා බුදුරජාණන් වහන්සේ කලහ විවාද සූත්‍රයේ දේශනා කරනවා. ඉතින් එතකොට යම්ස කෙනෙක්ට පුළුවන්කමක් ලැබුණොත් ප්‍රමාණිකෝලෝ මේ සඤ්ඤා ටික ටික නිරුද්ධ කළා මේ අතහැරලා දාන්න. ඒ කියන්නේ අපේ හිතේ ප්‍රපංචත් ප්‍රමාණිකෝලෝ දුර වෙලා යනවා. ඉතින් ඒ අනුව අපිට තේරෙනවා මේ කතා කරන මාතෘකාව සෑහෙන භාවනාවට අදාළයි විපස්සනාවට අදාළයි. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුරත් සමහරවිට අපිට හිතෙන්න පුළුවන් භවනාවට විතරක් අදාළ කරලා මේ පිළිතුර දෙවි කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ ඊට වඩා පුළුල්ව තමයි මේ ප්‍රශ්නය දකින්නේ. මේ සංඥා ක්‍රමානුකූලව පියවරෙන් පියවර දන දන දුරු කරන ප්‍රතිපදාව, ප්‍රපංච සමනය කරන ප්‍රතිපදාව මේ සමස්තයක් වශයෙන් ගත්තාම සීල සමාධි ප්‍රඥා කියන මේ ශික්ෂා තුන ඔස්සේම පැවැත්විය යුතු බව බුදුරජාණන් වහන්සේ මේ පොට්ටපාද සූත්‍රයේදී දේශනා කරලා තියෙනවා. එනිසා විසඳුම පටන් ගන්නේ ශික්ෂාවෙන්. සමන් මේ විසඳුම පටන් ගන්නේ සීල ශික්ෂාවෙන්. ඒතර සීලය තමයි මුලින්ම ඉදිරිපත් කරන්නේ. ඉතින් මේ පොට්ටපාද ඇතුළු පිරිස විශේෂයෙන්ම නෙක්ඛම්මයක් කරව පිරිසක් නිසා ඒ අයට මේ භික්ෂුන් වහන්සේලා රකින්න උපසම්පදා සීලයේ මට්ටමෙන්ම කියලා දෙනවා. ඒ නිසා පුළුල් විස්තරයක් සීලය හා සම්බන්ධයෙන් පුළුල් විස්තරයක් සූත්‍රයේ මුල් කොටසදී අන්තර්ගත වෙනවා. ඉතින් අපි ඒව සාකච්ඡා කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය සංවරය ගැනත් දේශනා කරනවා. ඊට පස්සේ සති සම්පජඤ්ඤයෙන් යුක්ත වීම ගැනත් දේශනා කරනවා. මොකද කෙනෙක් සිල්වත් වෙලා ඊළඟට ඉන්ද්‍රිය සංවරය පවත්වමින් පුළුවන් තරම් තමන්ගේ ඉඳුරන් හරහා නැවතත් කෙලෙස් ඇති නොවන ආකාරයට මඟ බලා ගනිද්දී දැන් එයාට පුළුවන් පහසුවෙන්ම සතිය උපදවා ගන්න. මේ කරන වැඩේට සිහිය එළඹ වාසය කරන්න එයා උත්සාහන්ත වෙනවා. නිකාං හිතට ඉබාගාතේ යන්න නොදී පුළුවන් තරම් එළඹ සිටි සිහියෙන් කටයුතු කරන්න මේ යෝගාවචරය එතනත්තා උත්සාහන්ත වෙනවා. ඒ වගේමයි සතියෙන් පමණක් නොනවති මේ සතිමත් වෙච්ච අරමුණ දිහා සූක්ෂමව දකින්න, විවිධ දෘෂ්ටි කෝණ වලින් බලන්න, ගැඹුරට දකින්න, විනිවිද බලන්න උත්සාහන්ත වෙනවා, සම්පජඤ්ඤයෙන් යුක්ත වෙනවා. ඉතින් එතකොට මෙන්න මේ සතියත් සම්පජඤ්ඤයත් අත්වල් බැඳගෙන දැන් එයා සෑහෙන ආධ්‍යාත්මික ජීවිතයකට අවතීර්ණ වෙනවා. සන්තුෂ්ඨිය සමන්නාගතෝ කියලා දැන් මේ සියලු කටයුතු සිද්ධ වෙද්දී හිතේ තියෙන බොහොම සැහැල්ලුවක්. හිතේ තියෙන සතුටක්. දැන් භික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන් දේශනා කරන නිසා මෙතනදී බුදුරජාණන් වහන්සේ මතක් කරලා තියෙන්නේ භික්ෂුන් වහන්සේ කෙනෙක් යැපීම සඳහා පාවිච්චි කරන මේ චීවර, සේනාසන, පින්ඩපාත, ගිලම්පස කියන මෙන්න මේ සිව්පසය සම්බන්ධයෙන් උන්වහන්සේගේ හිතේ තියෙන තෘප්තිමත් බවක්. සමහර ලාවට කටුක ආහාරයක් ලැබෙන්න පුළුවන්. ඒත් හිතේ කැළඹීමක් නැහැ. සමහරවිට ප්‍රණීත ආහාරයක් ලැබෙන්න පුළුවන්. ඒත් හිතේ උද්දාමයක් නැහැ. එක්තරා අන්දමක මධ්‍යස්ථ බවක්, තෘප්තිමත් බවක්, සතුටක්, සැහැල්ලුවක් තමයි හිතේ පවත්තන්නේ. ඉතින් මේක ඇත්තටම ගිහි ජීවිතයටත් අදාළයි. මොකද අපි ගිහි ජීවිතයේදීත් විවිධාකාර දේවල් ඔස්සේම දුවන්න පටන් ගත්තොත්, විවිධාකාර සුඛෝපභෝගී දේවල් ඔස්සේම අපි දුවන්න පටන් ගත්තොත්, ලද දෙයින් සතුට වෙන්නේ නැත්නම් අපේ තරම තේරුම් අරගෙන නෙමෙයි නම් අපි කටයුතු කරන්නේ. ඉතින් එතකොට ලොකු මේ කරදරයකට මුහුණ පාන සිද්ධ වෙනවා. අපි දන්නේ නැත්නම් අපේ ආදායම සරිලන්න නැතුව නම් අපි වේදම් කරන්නේ තින් අනිවාර්යෙන්ම ණය වෙන්න තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා යම්ස කෙනෙක්ට පුළුවන් නම් මෙන්න මේ ලද දෙයින් සතුට වීමේ ගුණය දිනු කරගෙන ඒ තමන්ගේ හිතේ සැහැල්ලුවක්, සතුටක්, ප්‍රීතියක් පවත්වන්න. ඉතින් ඒක ආධ්‍යාත්මික ජීවිතයට ලොකු අත්දැකීමක් සපයනවා. මොකද මේ තෘප්තිමත් බව, ලද දෙයින් සතුට වීම ඒ හිතේ තව එහාට ගුණයක් දිනු කරන්න අවශ්‍ය පදනම සකස් කරලා දෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැන් සමාධි ශික්ෂාවට පිවිසෙනවා. ඒ තමයි පංච නීවරණයන් යටපත් කිරීම සම්බන්ධයෙන්. ඉතින් අපි එදා මතක් කරගත්තා ඒ නීවරණයට ප්‍රතිපක්ෂ ධර්මයන් හිතේ දිනු කරනවා. උදාහරණයක් වශයෙන් විතර්කය හොඳට පැවැත්වුවාම අපි තෝරගත්ත කුසල ආරම්මණයකට නැවත නැවත විතර්කය කරන්න. ඉතින් එතකොට හිතේ තීච්ච අර මුළු ගැන්නෙච්ච ගතිය, ඔතෑණි ගතිය, කම්මැලි ගතිය අයින් වෙනවා, තීන මිද්දේ දුරවන් වෙනවා. ඊට පස්සේ ඒ සතිමත් වෙච්ච අරමුණ හොඳට තීක්ෂණව විමසන්න විමසන්න දැන් සැක නැතිව ඒ අරමුණ ගැන අවබෝධයක් එන්න පටන් ගන්නවා. එතකොට හිතේ තියෙන විචිකිච්ඡාව දුරු වෙන්න ගන්නවා. ඊළඟට දැන් මේ කටයුත්ත සාර්ථකව සිද්ධ වෙනකොට හිතේ සැහැල්ලුවක් ප්‍රමෝදයක් සතුටක් පහළ වෙන්න පුළුවන්. ඉතින් එතකොට ඒ පහළ වෙන ප්‍රීතිය සතුට සොම්නස ඇත්තටම හිතේ ව්‍යාපාදයකට තියෙන ඉඩ අහුරවනවා ව්‍යාපාදය දුරු කරනවා. ඊට පස්සේ කායික වශයෙන් මානසික වශයෙන් සහනයක් සොයක් සැපයක් තියෙනවා නම් හිතට ඉතින් පරණ දේවල් අල්ලගෙන පසුතැවෙන්න උවමනාවක් නැහැ. අතන මෙතන විසිරෙන්න උවමනාවකුත් නැහැ. මොකද ඇතුළතම සැප තියෙනවා. ඇතුළතම තෘප්තිමත් නම් ඇතුළතම සැපත් නම් ඉතින් හිත ඇතුළෙම රැඳෙනවා. හිතට යන්න එළිය දුවන්න උවමනාවක් නැහැ. ඉතින් එතකොට මේ සුඛ කියන සැපය කියන එක කායික වශයෙන් මානසික වශයෙන් යෝගාවචරයක අත්දකින්න සුවය අර උද්දච්ච කුක්කුච්ච කියන නීවරණයට ප්‍රතිපක්ෂ වෙනවා. ඊට පස්සේ අපේ හිත සාමාන්‍යයෙන් එක අරමුණක ඉන්නේ නැතුව තවත් අරමුණකට පැන පැන යන්නේ හිතේ තියෙන කාමච්ඡන්දය නිසා. දැන් අපි තෝරගත් අරමුණේම හිත නැවත නැවත ඒකාග්‍ර කරන්න කරන්න හොඳට ඒ තුළම ශක්තිමත්ව පවතින පවතින හිතේ ඒකාග්‍රතාවයක් දිනු වෙනවා. අන්න ඒ ඒකාග්‍රතාවය කාමච්ඡන්දය කියන නීවරණයට ප්‍රතිපක්ෂ වෙනවා. ඉතින් එතකොට මේ අන්දමින් අපි හිත ඇතුලේ දිනු කරන සමාධි අංග පහක් නිසා ඒ නීවරණ පහ දුර වෙලා යනවා. తాවකාලිකව යටපත් වෙලා යනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ ඒ එබන්දු ප්‍රතිපදාවක ඒ පියවරෙන් පියවර ඒ සිද්ධ වෙන විපරිණාමය පියවරෙන් පියවර ඒ සංඥාවන්ගේ සිද්ධ වෙන ඒ විපරිණාමය පෙන්නුම් කරනවා. නීවරණ යටපත් වීම තුළින් හිතේ ප්‍රමෝදයක් පහළ වෙනවා. ප්‍රමෝදය හරහා ප්‍රීතියක් පහළ වෙනවා. ප්‍රීතිය හරහා කාය සැහැල්ලු වෙනවා. මනස සැහැල්ලු වෙනවා. ඒ හරහා සැපයක් භුක්ති විඳිනවා. ඒ සැපයක් භුක්ති විඳින සිත කය සමාධිමත් වෙනවා. දැන් ඊට පස්සේ බුදුරජාන් වහන්සේ මේක තව ගැඹුරට අරගෙන යනවා. දැන් සමාධිමත් වෙච්ච හිත කියන්නේ එතකොට නීවරණ පහ යටපත් වෙච්ච හිතක්. ඒ කියන්නේ තවත් ගැඹුරට ගත්තොත් ප්‍රථම ධ්‍යාන මට්ටමකටපත් වෙච්ච හිත කියන්නේ සූක්ෂම වූ ඒ නීවරණයන් යටපත් වීමෙන් හටගත්තා වූ සතුටක් භුක්ති විඳින හිතක්. විවේකජ ප්‍රීතිසුඛ සුඛම සත්‍ය සංඥා කියලා බුදුරජාණන් වහන්සේ ඒකට නමක් දීලා තියෙනවා. ඒ කියන්නේ නීවරණයන් යටපත් වීම නිසා විවේකයක් හිතේ යට අරගෙන ඒ තුළ ප්‍රමෝදවත්ව සතුටින් සැහැල්ලුවෙන් පවතින හිතක් තමයි ප්‍රථම ධානයේ තියෙන්නේ. ඉතින් එතකොට ඒ බඳු සංඥාවක් තමයි දැන් මේ හිත ඇතුරු කරන්නේ. අර කලින් තිබිච්ච කාමච්ඡන්දය හා සම්බන්ධ සංඥාවන් ඔක්කොම ඉවත් වෙලා තියෙනවා. ව්‍යාපාදය හා සම්බන්ධ සංඥාවන් ඔක්කොම ඉවත් වෙලා තියෙනවා. තීන මිද්‍ය හා සම්බන්ධ සංඥාවන් ඔක්කොම ඉවත් වෙලා තියෙනවා. ඊළඟට උද්දච්ච කුක්කුච්චය හා සම්බන්ධ සංඥාවන් ඔක්කොම ඉවත් වෙලා තියෙනවා. සැකය හා සම්බන්ධ සංඥාවන් ඔක්කොම ඉවත් වෙලා තියෙනවා. ඉතින් අපිට තේරෙනවා මේ ක්‍රමානුකූලව වඩන සමාධි ශික්ෂාව තුළදී දැන් බුදුරජාණන් වහන්සේ ඒ රළු ඕලාරික ඒ සංඥාවන් ඉවත් කළා. හිතට වැඩදායක සැහැල්ලුවක් සලසන හිතේ නිරෝගී බව වර්ධනය කරන නිබඳු සංඥා මට්ටමක් දැන් මතු කරලා දීලා තියෙනවා. ඉතින් මේක දිගට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ဒုတိය ධ්‍යානය, තෘතිය ධ්‍යානය, චතුර්ථ ධ්‍යානය කියන ඒ රූපාවචර ධ්‍යාන හතරම විස්තර කළා. ඊට පස්සේ එතනින් නොනවති අරූප ධ්‍යාන වලටත් මේ හිත ගන්න ආකාරය විස්තර වෙනවා. ඒ කියන්නේ රූප ධ්‍යාන වලදී නම් යම්සි රූපී ආරම්මණයක් තමයි ඉස්සරහින් තියාගෙන තියෙන්නේ. ඒ වගේමයි යම්සි අරමුණක හිරවෙච්ච ගතියක් හිතේ තියෙනවා. ඒ නිසා යම්සි පටිඝ ස්වභාවයක් තියෙනවා. ඒ වගේමයි විවිධ අරමුණු ඇසුරු කරන ස්වභාවයකුත් තියෙනවා. නමුත් මේ අරූප ධ්‍යානයකදී එහෙම එක අරමුණක හිරවෙච්ච ගතියක් නැහැ. හාත්පස හිත විවෘත වෙච්ච ගතියක්. චේත විමුක්ති මට්ටමක් තමයි අරූප ධ්‍යාන වලදී විශේෂයෙන්ම මතක් කරන්නේ. ඒ වගේමයි රූප සංඥා මට්ටම ඉවත් වෙලා සම්පූර්ණයෙන්ම මේ රූපී තත්වයෙන් අරූපී තත්වයකට මාරු වීමක් සිද්ධ වෙනවා. එතකොට සම්පූර්ණ සංඥාමය වශයෙන් ගත්තොත් වෙනස්කමක් අරූප ධ්‍යාන වලට පිවිසෙනකොට යෝගාවචරයේ අත්දකින්න. එතකොට මේ කරන්නේ පුහුණුවක්. සමාධි ශික්ෂාව තුළ ලබන පුහුණුවක් තමයි මේ සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට මේ ශික්ෂාව තුළින් එහෙමනම් මේ කලින් තිබිච්ච සංඥාව ඉවත් වෙලා ඊට වඩා සූක්ෂම සංඥාවක් දැන් හිතේ මතුවෙනවා. අර බුදුරජාණන් වහන්සේ කියපු ඒ කාරණා සික්ඛා ඒකා සංඥා උප්පජ්ජති සික්ඛා ඒකා සංඥා නිරුද්ධති. මේ කරගෙන යන පුහුණුව හරහා එක්තරා අන්දමක සූක්ෂම සංඥාවක් මතුවෙනවා, උපදිනවා. කලින් තිබිච්ච ගොරෝසු සංඥාව ඉවත් වෙලා යනවා. ඉතින් මේ ප්‍රතිපදාව තමයි දිගට බුදුරජාන් වහන්සේ විස්තර කරන්නේ. ඊට පස්සේ යම්කිසි කොනකට පැමිණියාට පස්සේ එතන බුදුරජාන් වහන්සේ හඳුන්වනවා දැනට මේකේ තේරුම් මතක් කරන්නේ ආකින්චඤ්ඤායතර මට්ටම විදිහට. ඒ ආකින්චඤ්ඤායතර මට්ටම සංඥාග්යක් සංඥාවේ එක්තරාන්දමක මුදුනක් කියලා පැමිණි තැනක් සූක්ෂම තැනක් වශයෙන් තේරුම් අරගෙන දැන් අර යෝගාවචරය එක්තරාන්දමක විප්ලවීය අදහසක් විතර ගන්නවා. දැන් මේක කාලයක් කරගෙන ගියේ ඒ සූක්ෂම සංඥාවකට තියෙන කැමැත්ත නිසා ඒ සූක්ෂම සංඥාව උපදවා ගැනීම සඳහා යම් යම් සංස්කාර යම් යම් උත්සාහ යම් යම් වීරය පැවැත්තුවා. ඒ වගේමයි අර දැනට තියෙන ගොරහැඩි සංඥා ඉවත් කිරීම සඳහා යම් කිසි වීරයක් ප්‍රතිපදාවක් අනුගමනය කළා. දැන් මෙයා එක්තරා අන්දමකට මේ தත්ත්වය තේරුම් අරගෙන එයාම කල්පනා කරලා බලනවා දැන් මම මේ දරණ උත්සාහය හරහා තියෙන ගොරෝසු සංඥා ඉවත් වෙනවා, ඒ වෙනුවට සූක්ෂම සංඥාවක් ස්ථාපිත වෙනවා. මට හොඳයි මේ අලුතෙන් සංඥාවක් ස්ථාපිත කරගන්න නැතුව ඉන්න එක. අලුතෙන් සංඥාවක් උපදවා ගන්න නැතුව ඉන්න එක. ඒ වගේමයි ගොරහැඩි සංඥා ඉවත් කළා දාන එක. මම ඒ නිසා කිසිම දෙයක් අලුතෙන් දැන් සංස්කරණය කරන්න යන්නේ නැහැ. අලුත් සංඥාවක් හිතේ උපදවා ගන්න මම මහන්සි වෙන්නේ නැහැ. දැනට තියෙන සංඥාවත් මම මීට අතහැරලා දානවා කියලා එයා එක්තරා අන්දමක ඒ විපස්සනාව මූලික කරගත්ත යම්සේ අදිෂ්ඨානයක් හිතේ ඇති කරගන්නවා. චේතේ මානස්ස මේ පාපියෝ අචේතේ මානස්ස මේ සෙයියෝ. මේ චේතනා පහළ කරනවා කියන එක මේ බාල ක්‍රියාවක්. චේතනා පහළ නොකර ගන්නවා කියන එක ඊට වඩා උතුම් ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්. ඒ නිසා නච චේතේති නච අபிසංකරෝති. යා චේතනා පහළ කරන එක නවත්තනවා, සංස්කරණ කරන එකත් නවත්තනවා. දැන් එතකොට මොකද වෙන්නේ? ආචේව සංඥා නිරුද්ධාන්ති අඤ්ඤා චෝලාටිකා සංඥා න උපජ්ජන්ති. අර දැන් තිබිච්ච සංඥාව ක්‍රමානුකූලව දුරවන් වෙලා යනවා, ඡය වෙලා යනවා, වැය වෙලා යනවා. අලුතෙන් සංඥාවක් උපදින්නේ නැතුව යනවා. එතකොට මොකද වෙන්නේ? නිරෝධම් පුසති. නිරෝධය සාක්ෂාත් කරනවා, නැත්නම් නිරෝධයක් ස්පර්ශ කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඒ ක්‍රමානුකූලව සංඥා ඡය කර හැරීමේ ප්‍රතිපදාවේ එක්තරාන්දමක මස්තක ප්‍රාප්තියකට එක්තරාන්දමක මුදුම්පත් වීමකට තමයි දැන් මේ පැමිණෙන්නේ නිරෝධයක් ස්පර්ශ කිරීම තුළින්. ඉතින් මේ ප්‍රතිපදාව ඉදිරිපත් කරාට පස්සේ දැන් පොට්ටපාදී තාම වටිනා ප්‍රශ්නයක් අහනවා. ඒ තමයි මේ බඳු සංඥග්ගයක් ඔබ වහන්සේ එකම සංඥග්ගයක්ද පනවන්නේ නැත්නම් විවිධ සංඥග්ග පනවනවද කියලා ප්‍රශ්නය නගනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මම විවිධ සංඥග්ගත් පනවනවා, එකම සංඥග්ගයකුත් පනවනවා කියලා. ඒ කියන්නේ යම් හෝ තැනක ඉඳලා ඒ යෝගාවචරය අර විප්ලවීය අදහස හිතට ගත්තා නම්, ඒ කියන්නේ අලුතෙන් සංඥා පහළ නොකර දැන් තියෙන සංඥාව ක්‍රමානුකූලව ඡය කර හරිනවා කියන ඒ විපස්සනාව මූලික කරගත්ත තීරණය ගත්තා නම් අන්න ඒ ස්ථානය සංඥාග්ගයක් වශයෙන් සංඥාවේ මුදුනක් වශයෙන් බුදුරයන්ව අසහල කරනවා කියලා කියනවා. යම් එබඳු තැනකටපත් වෙලා එතන ඉඳන් ඒ තීරණය ගත්තා, ඒ හරහා යා නිරෝධයක් ස්පර්ශ කරනවා. එතකොට ඒක ඒ තීරණය සමත පැත්තෙන් කතා කරනවා නම් ප්‍රථම ධ්‍යාන මට්ටමේදීත් යෝගාචරයට ගන්න පුළුවන්. ဒုတိය ධ්‍යාන මට්ටමේදීත් ගන්න පුළුවන්. තෘතිය ධ්‍යාන මට්ටමේදීත් ගන්න පුළුවන්. මේ විදිහට මේ පොට්ටපාද සූත්‍රයේ විස්තර වෙන මේ ස්ථාන හතේදීම ගන්න පුළුවන්. ඒ වගේම විපස්සනා මූලික කරගෙන ම සම්පූර්ණම විපස්සනා මූලික කරගෙන යෝගාචරයේ යන ගමනකදීත් ඒ තීරණය ගන්න පුළුවන්. එතකොට විවිධ මාර්ග තියෙනවා විබන්දු සංඥාග්ගයක් වශයෙන් සලකන්න පුළුවන්. ඒ වගේම නිරෝධය ස්පර්ශ කරන්න පුළුවන්. මේ බඳු සාකච්ඡාවක් තමයි අපි මේ වෙනකොට කරලා අවසන් වුනේ. ඊට පස්සේ දැන් මේ සාකච්ඡාව මේ අන්දමින් අවසන් වුණාට පස්සේ බුදුරජාන් වහන්සේගෙන් ප්‍රශ්නයක් නගනවා පොට්ටපාද. එයා අහනවා සංඥානුකෝ භන්තේ පඨමං උප්පජ්ජති පච්ඡාඥානං. සංඥාවද ස්වාමීන් වහන්ස ඉස්සෙල්ල පහළම වෙන්නේ, එහෙම නැත්නම් ප්‍රඥාවද නුවණද ඉස්සෙල්ල පහළ වෙන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ උත්තරයක් දෙනවා. සංඥා කෝ පොට්ටපාද පඨමං උප්පජ්ජති පච්චා ඥානං. සංඥාව තමයි පොට්ටපාද ඉස්සෙල්ල පහළ වෙන්නේ, පස්සේ තමයි ඒ සම්බන්ධ ප්‍රඥාවක් නුවණක් පහළ වෙන්නේ කියලා. ඉතින් අට කතාව මේක තෝරනවා. මේ කතා කරන්නේ ඇතැම් විට අරහත් ඵල ඥානය සම්බන්ධයෙන් වෙන්නේ නැති කියලා. එතෙන්දී පහළ වෙච්ච අරහත් ඵලය හා සම්බන්ධ සංඥාව අරහත් ඵලය කියන එක මුලින් පහළ වෙනවා. ඒක හා සම්බන්ධ ප්‍රත්‍යවේක්ෂා ඥානය ඊට පස්සේ පහළ වෙන්නේ කියලා. තවත් පැත්තකට තර්ක කරනවා ඕනම මාර්ගඵලයක් සාක්ෂාත් කරාම ඒ සාක්ෂාත් වීම මුලින් සිද්ධ වෙනවා. ඒක හා සම්බන්ධ ප්‍රත්‍යවේක්ෂා ඥාන ඊට පස්සේ පහළ වෙන්නේ කියලා. ඊට පස්සේ නැවතත් දැන් පොට්ටපාද එයාගේ පරණ සුපුරුදු පැත්තටම දැන් මේ කතාව මෙහෙවනවා. මේ සාකච්ඡාව මෙහෙවනවා. මොකද එයා ඇවිල්ලා සම්පූර්ණයෙන්ම මේ ආත්ම දෘෂ්ටියක් මත පදනම් වෙච්ච, ශාස්ත්‍රවාදයක් මත පදනම් වෙච්ච ලබ්ධියක් දෘෂ්ටියක් අදහන තැනැත්තෙක්. පරිබ්‍රාජකෙක් වුවහම මේ තැනින් තැන යමින් ඒ ඉබඳු දෘෂ්ටියක් තමයි එයාගේ දැක්ම වෙලා තියෙන්නේ. එයාට මේ බුදුරජාන් වහන්සේ මේ කාරණාව විස්තර කරා කියලා අනාත්ම දර්ශනයක් ගැන අවබෝධයක් නැහැ. ඒ නිසා නැවතත් මේ සාකච්ඡාව එයා අදිනවා මේ සම්පූර්ණයෙන් ආත්මවාදයක් ඔස්සේ. මේක අපිට පැහැදිලි වෙනවා දැන් මේ පොට්ටපාද අහන ප්‍රශ්න වලින්. එයා ඊට පස්සේ අහනවා සංඥානුකෝ භන්තේ පුරිසස්ස අත්තා. ස්වාමීන් වහන්සේ මේ සංඥාව කියන එක මිනිස්සෙගේ ආත්මයද කියන ප්‍රශ්නේ නගනවා. ඊට පස්සේ එහෙම නැත්නම් මේ සංඥාව එකක් ආත්මය තව එකක්ද කියන ප්‍රශ්නේ නගනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අනිත් පැත්තට ප්‍රශ්නයක් අහනවා මොකද්ද ඔබ මේ ආත්මය කියලා සලකන්නේ කියන ප්‍රශ්නේ අහනවා. දැන් ඒකට ඇත්තම අවස්ථා තුනකදී පොට්ටපාද උත්තර තුනක් දෙනවා. පළවෙනි අවස්ථාවේදී එයා කියනවා මම මේ ආත්මය වශයෙන් සලකන්නේ මේ ශරීරයයි කියලා. ඒ කියන්නේ මේ ආහාර වලින් යැපෙන බොහොම ගොරහැඩි මේ හතර මහා ධාතුවකින් සකස් වෙලා තියෙන මේ කෑලි කෑලි කඩලා ආහාර අනුභව කරලා පවත්වන මෙන්න මේ බඳු මේ ඕලාරික රළු ගොරහැඩි ශරීරය තමයි මම ආත්මය වශයෙන් සලකන්නේ කියලා. එතකොට ප්‍රශ්නේ මුලින් උනේ ආත්මය සංඥාවද නැත්නම් සංඥාව ආත්මයද නැත්නම් ඒ දෙක දෙකක්ද කියන ප්‍රශ්නේ. ඒකට බුදුහාඳුර අහන ප්‍රශ්නේ තමයි මොකද්ද ඔබතුමා ආත්මය වශයෙන් සලකන්නේ කියලා. ඒක මුල් අවස්ථාවේ පොට්ටපාද උත්තර දෙනවා මම ආත්මය වශයෙන් සලකන්නේ මෙන්න මේ ආහාර වලින් යැපෙන කයයි කියලා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරක් දෙනවා ඔබතුමා ආත්මය වශයෙන් සලකන්නේ මේ කය නම් සංඥාව කියන්නේ වෙන එකක්, කය කියන්නේ තව එකක් කියලා. ඒ කියන්නේ තමන් ආත්මය වශයෙන් සලකන මේ කය තිබුණාට මොකද? ඊට පරිබාහිරව හිතේ විවිධ සංඥා පහළ වෙනවා. ඒ නිසා ඔබතුමා සලකන ඔය ආත්මය එකක්, ඒ පහළ වෙන සංඥාවන් වෙන එකක් කියලා පිළිතුර දෙනවා. ඊට පස්සේ දැන් නැවතත් මේ පොට්ටපාද තමන්ගේ ප්‍රශ්නේ වර්ණගනවා. එයා අහනවා ස්වාමීනි මම ආත්මය කියලා සලකන්නේ මනෝමය වූ ආත්මයක් තමයි මම සලකන්නේ. ඒක හැබැයි සියලු අංග ප්‍රත්‍යංගෙන් සමන්විතයි. ඒක හිතින් හදාගත්ත මනෝමය වූ ආත්මයක් තමයි මම මේ පත්‍යයක් තමයි මම මේ ආත්මය වශයෙන් සලකන්නේ. මනෝමයං කෝ අහම්බන්තේ අත්තානම් පච්චේනි සබ්බංග පච්චංගින් අහී නින්ද්‍රයන්ති. මේ සියලු ඉන්ද්‍රයන්ගෙන් නොපිරිහුණු හොඳට ඉන්ද්‍රයන් සහිත ඒ වගේම සියලු අංග ප්‍රත්‍යංගෙන් සහිත මනෝමය දෙයක් තමයි මම ආත්මය වශයෙන් සලකන්නේ. දැන් ඒකටත් බුදුරජාන් වහන්සේ උත්තර දෙනවා ඔබ එහෙම දෙයක් ආත්මය වශයෙන් සලකුවත් ඊට පරිබාහිරව සංඥා පහළ වෙනවා. ඒ නිසා ඔබ ඔය සලකන මනෝමය ආත්ම පරිලාභය ඒකත් ඇත්තටම වෙන එකක්, සංඥාව කියන එක තවත් එකක් කියලා බුදුරජාන් වහන්සේ පිළිතුරක් දෙනවා. දැන් ඊට පස්සේ නැවතත් එයා ප්‍රශ්න අහනවා එහෙමනම් මම කිව්වොත් මම සංඥා මේ ආත්මය වශයෙන් සලකන්නේ අරූපී තත්ත්වයක් කියලා. අරූපී ආත්ම පරිලාභය අරූපී තත්ත්වයක් නම් මම ආත්මය වශයෙන් සලකන්නේ ඒ ආත්මයයි සංඥාවයි කියන්නේ එකක්ද නැත්නම් දෙකක්ද කියන ප්‍රශ්නය නැවතත් අහනවා. ඒකටත් බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා ඔබ මේ අරූපී තත්ත්වයක් නම් ආත්මය වශයෙන් සලකන්නේ ඒක එකක්, සංඥා කියන්නේ ඊට පරිබාහිරව පහළ වෙන්න පුළුවන් තත්ත්වයක් කියලා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ මෙයා අහපු එකම ප්‍රශ්නයකදීවත් මේ ආත්මය සංඥා වශයෙන් බාරගන්නේ නැහැ. ඊට පස්සේ දැන් පොට්ටපාද ටිකක් පැටලිලාද කොහෙද නැවතත් ඉතින් අහනවා මේ සක්කාපනේතම් බන්තේ මයා ඥාතු සංඥා පුරිසස අත්තාති අඤ්ඤා සංඥා අඤ්ඤෝ අත්තාති. ඉතින් මෙයාට මේක තේරුනේ නැහැ. එයා ඉන්නෙම තනිකරම ආත්ම දෘෂ්ටියක. නැවතත් ප්‍රශ්නේ අහනවා ස්වාමීනි මට දැනගන්න පුළුවන්ද මේ ආත්මය කියන්නේ සංඥාවද එමෙත්තම් ආත්මේ එකක් සංඥාව වෙන එකක්ද කියලා නැවතත් අහනවා. දැන් ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා ඔබතුමාට ඒක දැනගන්න අමාරුයි. ඔබතුමා අනුගමනය කරන්නේ වෙනත් ධර්මයක්. වෙනත් ලබ්ධියක් ඔබතුමා අනුගමනය කරන්නේ. වෙනත් රුචියක් ඔබතුමාට තියෙන්නේ. වෙනත් වූ ප්‍රතිපදාවක් අනුගමනය කරන්නේ. ඉතින් බන්දු වූ තත්වයක ඉන්න ඔයාට ඔබතුමාට මේකට නිවැරදි පිළිතුරක් තේරුම් ගන්න අමාරුයි කියලා එක පැත්තකින් මේ අවස්ථාවේදී පොට්ටපාදට මේ ආත්මයයි සංඥාවයි අතර තියෙන පැටලවිල්ල ගැන බුදුරජාණන් වහන්සේ පිළිතුරක් දෙනවා. ඊට පස්සේ දැන් මොකද කරන්නේ? පොට්ටපාද දැන් සාමාන්‍යයෙන් එදා කාලේ තිබිච්ච විවිධාකාර දාර්ශනික ප්‍රශ්න 10ක් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. දැන් මේ බඳු දාර්ශනික ප්‍රශ්න 10ක් නැවත නැවත බුදුරජාණන් වහන්සේ ඇතුළු ඒ රහතන් වහන්සේලාගෙන් සංඝයා වහන්සේලාගෙන් ඇතම් මිට තීර්ථකයන් බ්‍රාහ්මණයන් ඇවිල්ලා අහලා තිනවා. බුදුරජාණන් වහන්සේ ඒවා පිළිතුරු නොදී පැත්තකින් තියලා තියෙනවා. තපනීය ප්‍රශ්න වශයෙන් එහෙම නැත්නම් අභ්‍යාකට ප්‍රශ්න වශයෙන් ඒවට නමක් දීලා තියෙනවා. මොකද මේවා උත්තර දෙන්න යන්නේ නැහැ. ඕ කියන්නත් බැරි නෑ කියන්නත් බැරි ප්‍රශ්න තමයි මේ 10. ඉතින් අපිට පොඩ්ඩක් ඕනනම් ඒ ගැන කෙටියෙන් අවධානයක් යොමු කළොත් පොට්ටපාද අහනවා සස්සතු ලෝකෝ ඉදමිව සච්චම් මෝග මඤ්ඤාමි. ස්වාමීනි මේ ලෝකය දිගට පවතින දෙයක්ද? අනන්තේ දක්නේ මුළු කිසිම පරක්තරක් නැතුව දිගට කාලයේ සම්බන්ධ මිම්මක් නැතුව දිගට පවතින සත්‍යයක්ද මේ ලෝකය කියලා කියන්නේ. කියන ප්‍රශ්නේ අහනවා. ඒකමද ඇත්ත අනිත් සියල්ල බොරුද කියන ප්‍රශ්නේ අහනවා. එතකොට ඉතින් බුදුරජාණන් වහන්සේ උත්තර දෙන්නේ අව්‍යාකතං කෝ ඒතම් පොට්ටපාද මය. පොට්ටපාද මම ওই ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ එක පැත්තකින් තියෙනවා. උත්තර දෙන්නේ නැහැ. ඒක මම එහෙම දෙයක් කියලා නැහැ කියලා බුදුරජාණන් වහන්සේ එතනදී විස්තරයක් කරන්න යන්නේ. ඊට පස්සේ දැන් පොට්ටපාද අනිත් පැත්තට අහනවා අසස්සතෝ ලෝකෝ ඉදමේව සච්චම් මොගමඤ්ඤා. එහෙම නැත්නම් සාමීනි මේක අසස්සතයිද? දිගට පවතින නැති වෙලා යන දෙයක්ද? උච්ඡේදයක්ද මෙතන තියෙන්නේ? අශාශ්වත තත්ත්වයක්ද මේක තියෙන්නේ? එතෙන්දෙදී බුදුරජාණන් වහන්සේ කියන මම මේකටත් උත්තර දෙන්නේ නැහැ. මේකත් මම පැත්තකින් තියනවා. මම මෙහෙම දෙයක් පවසලා නැහැ. අර තුන්වෙනි ප්‍රශ්නේ වශයෙන් අහනවා අන්තවා ලෝකෝ ඉදමේව සච්චම් මොගමඤ්ඤා. සාමීනි මේ ලෝකය කියන එකේ යම්කිසි අන්තයක් තියනවාද? යම්කිසි කෙලවරක් තියනවාද? දැන් මේ කාලේ වුණත් මිනිස්සු ඉතින් ඔවා හොයනවා. කෝටි ගණන් වේදන් කර කර ඉතින් අභ්‍යවකාශ යානා හදාගෙන චන්ද්‍රිකා හදාගෙන ඉතින් අපි අභ්‍යවකාශයේ චන්ද්‍රිකා රඳවගෙන ඉතින් අපි බලනවා පුළුවන් තරම් ඈත බලනවා. ඉතින් ඒක තමයි අපි සෑහෙන්න විද්‍යාවේ දියුණුව වශයෙන් සලකන්නේ. ඈත තියෙන සෞර ග්‍රහ මණ්ඩල ගැන අපි හොයනවා, සූර්යා ගැන හොයනවා, ක්ෂීරපත ගැන අපි හොයනවා, ඈත ලෝකයක ජීවයක් තියෙනවද කියලා බලනවා. ඉතින් පුදුම විදිහට අදත් අප්‍රමාණ සම්පත් යොදා ගනිමින් අපි මේ ලෝකය ගැන, ඒකේ අහුමුළු ගැන, ඒකේ විස්තර ගැන හොයන්න උත්සාහවන්ත වෙනවා. ඉතින් මේ පොට්ටපාද අහන්නෙත් මේ ලෝකයේ යම්සි කෙලවරක් තියෙනවද, මායිමක් තියෙනවද කියන ප්‍රශ්නේ තමයි අහන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවා මම මේ බඳු ප්‍රශ්නයකට උත්තර දෙන්නේ නැහැ. මම මෙහෙම දෙයක් කියන්නේ නැහැ කියලා ඒකටත් ඒ ප්‍රශ්නෙත් පැත්තකින් තියෙනවා. ඊට පස්සේ නැවතත් පොට්ටපාද අහනවා අනන්තවා ලෝකෝ ඉදමේව සච්චම් මොගමඤ්ඤාමි. එහෙමනම් ස්වාමීනි මේකේ සීමාවක් ඇත්තේ නැද්ද? කෙලවරක් පණවන්න බැරිද? අනන්තය දක්වාම මේ ලෝක ධාතුව පැවතිලා පවතිනවද? කියන ප්‍රශ්නය අහනවා. ඒකටත් බුදුරජාණන් වහන්සේ උත්තර දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඒකටත් කියනවා මම මේ ප්‍රශ්නෙටත් උත්තර දෙන්නේ නැහැ. මෙබඳු දෙයක් මම පවසන්නේ නැහැ කියලා ඒකත් පැත්තකින් තියෙනවා. ලංකාවේ බුදුරජාණන් මේ පොට්ටපාද මේ ශරීරෙට එනවා. ශරීරයයි ජීවයයි මුල් කරගෙන දැන් ප්‍රශ්නයක් අහනවා. දැන් මේ ශරීරය කියන්නේ එකක්ද? ජීවය කියන්නේ තව එකක්ද? සංජීවං සංශරීරං ඉදමේව සච්ඡං මොගමඤ්ඤං. ජීවයත් ශරීරයත් එකක්මද? දැන් අපි දන්නවා අපි කවටත් ඉතින් ජීවත් වෙනකොට මේ පණ තියෙනවා කියලා දැනෙනවා. ඒතර මේ පණ කොහෙද තියෙන්නේ? පණ කියන්නේ ශරීරයද? අත ශරීරය කියන්නේ පණද? මේ දෙක එකක්ද? ඊට ප්‍රශ්නේ තමයි අහන්නේ. ඉතින් ඒකටත් බුදුරජාණන් වහන්සේ උත්තර දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඒකත් පැත්තකින් තියනවා මම මෙහෙම දෙයක් කතා කරන්නේ නැහැ කියලා. ඊළඟට අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං කියලා ඊළඟ ප්‍රශ්නය අහනවා. මේ පණ කියන්නේ ජීවේ කියන්නේ අනෙකක්, ශරීරය කියන්නේ තව එකක්. මේකද ඇත්ත අනිත් සියල්ල බොරුද කියන මේ ප්‍රශ්නේ නැවතත් පොට්ටපාද නගනවා. ඒකෙදි බුදුරජාණන් වහන්සේ මෙහෙම මං උත්තර දෙන්නේ නැහැ, මේකත් මං පැත්තකින් තියනවා, මං මේ වගේ දේවල් කතා කරන්නේ නැහැ කියලා ඒකත් පැත්තකින් තියෙනවා. දැන් ඊට පස්සේ අතරම තව පොදුවේ අහන මේ රහතන් වහන්සේ පිළිබඳව, බුදුරජාණන් වහන්සේ පිළිබඳව අහන ප්‍රශ්න හතරක් නැවත ඊළඟට බුදුර මේ පොට්ටපාද මතු කරනවා. මේ ප්‍රශ්න හතර ඇතැම් අවස්ථාවන් වලදී අනෙකුත් ප්‍රශ්න වලින් තොරවත් අනියමත් කතා කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් මෙතෙන් දිනම් මේ අභ්‍යාගත ප්‍රශ්න 10ම පොට්ටපාද නගනවා. හැබැයි ඇතැම් සූත්‍ර තියෙනවා වෙනත් පරිබ්‍රාජකකින්, වෙනත් බ්‍රාහමණයින්, වෙනත් පිරිස් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ මේ දැන් අපි කතා කරන්න යන මේ ප්‍රශ්න හතර විතරක් අහපු අවස්ථාවක් තියෙනවා. දැන් අපිට කෙනෙක්ට ප්‍රශ්නයක් මතු වෙන්න පුළුවන්, රහතන් වහන්සේ කෙනෙක් පිරිනිවන් පෑවට පස්සේ එයාට මොකද වෙන්නේ? මේ මිනිස්සුන්ට ඉතින් අදත් ওই ප්‍රශ්න තියෙනවා. එයාට මොකද වෙන්නේ? එයාගේ ආත්මයට මොකද වෙන්නේ? කොහොම තමයි අහන්නේ? ඉතින් එතකොට බැලුවාම ඉතින් මේ මහා පැටලෙවිලි සාගත ප්‍රශ්න. කියන්නේ අපිට ආත්මයක් තියෙනවා. ඒ ආත්මය දැන් රහත් වුණාට පස්සේ මොකද්ද වෙන්නේ? එයා දිගට තියෙනවද? නැත්නම් එතනින් ඉවර වෙනවද? ඔන්න ඒ ප්‍රශ්න තමයි අහන්නේ. ඉතින් මේ ඔක්කොම එකwidehatකින් බලනවා තනිකර අර ආත්ම දෘෂ්ටිය මතයි පදනම් වෙලා තියෙන්නේ. ආත්මයක් තියෙනවා කියලා ගත්ත පදනම මත තමයි පිහිටාගෙන මේ ප්‍රශ්න අහන්නේ. දැන් ඊට පළවෙනිම අහනවා ඕතක සහගතව පරම්මරණ ඉද මේව සත්‍යම් මොග මඤ්ඤාන්. මේ තථාගත තෙම මරණින් මත්තේ පවතිනවද? දැන් සී තනත්තේ රහත් බවට පත් වුණා. ඊට පස්සේ එයා පිරිනිවන් පෑවා, මැරුණා. ඊට පස්සේ ආත් දිගට පවතිනවාද? මේ ප්‍රශ්නේ අහන්නේ. ඉතින් ඒකටත් බුදුරජාණන් වහන්සේ උත්තර දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා මම මේ ප්‍රශ්න වලට පිළිතුරු සපයන්නේ නැහැ කියලා. නොහොති තථාගතෝ පරම්මං. එහෙමනම් මේ තථාගතයන් වහන්සේ, රහතන් වහන්සේ මරණයෙන් මත්තේ නොවේද? එයා පවතින්නේ නැද්ද? ඒකද සත්‍ය? අනිත් ඒවා ඔක්කොම බොරුද? ඒකටත් බුදුරජාණන් වහන්සේ උත්තර දෙන්නේ නැහැ. මම මේවට පිළිතුරු සපයන්නේ නැහැ කියලා පැත්තකින් තියෙනවා. ඊළඟට අනිත් පැත්තට අහනවා හෝතිච නොහෝතිච තථාගතෝ පරම්මරණ. ඒ කියන්නේ වෙනවා කියන එකයි නොවෙනවා කියන එකයි දෙකම දෙහෙමනම් මේ සිද්ධ වෙන්නේ මරණින් මත්තේ. ඒකත් බුදුරජාණන් වහන්සේ පැත්තකින් තියෙනවා. උත්තර දෙන්නේ නැහැ. ඊළඟට නැවතත් අහනවා නේව හෝති නොහෝති තථාගතෝ පරම්මරණ. ඒ කියන්නේ ඇත්තේත් නැති, කියන්නේ දිගට පවතින්නේත් නැති, නොපවතින්නේත් නැති තත්වයක්ද රහතන් වහන්සේ කෙනෙකුට බුදුරජාන් වහන්සේට මරණින් මත්තේ පිරිනිවන් පෑවට පස්සේ සිද්ධ වෙන්නේ කියලා අහනවා. ඒකට ඉතින් බුදුරජාන් වහන්සේ උත්තර දෙන්නේ නැහැ. ඉතින් අපිට තේරෙනවා මේ අහපු ප්‍රශ්න 10ම බුදුරජාන් වහන්සේ පැත්තකින් තියපු ප්‍රශ්න, පිළිතුරු නොදීපු ප්‍රශ්න, අභ්‍යාගත ප්‍රශ්න. ඊට පස්සේ ඉතින් දැන් පොට්ටපාද අනිත් පැත්තට අහනවා ඇයි එහෙම ඔබ වහන්සේ උත්තර දෙන්නේ නැත්තේ? මොකද මේවා පැත්තකින් තියන්නේ. ඒකත් හොඳයි. දැන් අපි මේක විස්තර කරගෙන යනකොට ඉතින් අපේ ඔළුවටත් මේ ප්‍රශ්න එනවා. දැන් මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ සර්වඥන් වහන්සේ නම් සියල්ල දන්නා වූ, දක්නා වූ තැනැත්තෙක් නම් මේ පොට්ටපාද අහන මහා දාර්ශනික ප්‍රශ්න වලට උන්වහන්සේට පිළිතුරු තියෙනවා. ඇයි මේ පිළිතුරු දෙන්නේ නැත්තේ? ඇයි මේ 10ම පැත්තකින් තියන්නේ අභ්‍යාගත ප්‍රශ්න වශයෙන්? කියලා කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන්. මේ බුදුහාඳුරෝ දන්නේ නැති හින්දාද මේ උත්තරම දීන්නේ? නැත්නම් වෙන හේතුවක් තියනවාද? ඒක තමයි මේ පොට්ටපාදත් අහන්නේ. කස්මා පණේතම් බන්තේ භගවතා අබ්ධාගතං. ස්වාමීන් වහන්සේ මොන හේතුවක් නිසාද මේ දේවල් ඔබ වහන්සේ පවසන්නේ නැත්තේ? මේවට අත දාන්න යන්නේ නැත්තේ? මේවට උත්තර දෙන්න යන්නේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නේ අහනවා. එතන තමයි ඇත්තම අපිට පිරිසක් වශයෙන් දුකින් මිදෙන්න උත්සාහවත් වෙන්න පිරිසක් වශයෙන්, බුදුරජාණන් වහන්සේගේ සරණ ගිය පිරිසක් වශයෙන් මේ බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර සැහැණ වටිනවා. උන්වහන්සේ දෙන පිළිතුරේ තියෙන්නේ නහිතම් පොඩ්ඩපාද අත්ථ සංහිතා න ධම්ම සංහිතා නාදි බ්‍රහ්මචර්යකම් න නිබ්බිදාය න විරාගාය න විරෝධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බෝධාය න නිබ්බානාය සංවත්ති සංවත්ති තස්මා සංමයා අබ්ධා කතන්ති. පොඩ්ඩපාද මේ අහපු එකම ප්‍රශ්නයක්වත් ආර්ථවත් දෙයක් නෙමෙයි. ඒක තමන්ට කිසිම යහපතක් සලසන්නේ නැහැ. ඒ වගේමයි ඒක දහමට කිසිම පහසුවක් සලසන්නේ නැහැ. ඊළඟට ලෞතුරා වූ ධර්මයකට ගෙනියන්න හේතු වෙන්නේ නැහැ. ඊළඟට නාදි බ්‍රහ්මචර්යකම් මේ දුකින් මිදෙන්න නිවන් දකින්න යන ඒ බඳු බ්‍රහ්මචර්ය ප්‍රතිපදාවකට කිසිම ප්‍රයෝජනයක් මේ ප්‍රශ්න එකකින්වත් ලැබෙන්නේ නැහැ. ඊළඟට න නිබ්බිදාය මේ සංසාරය කෙලෙහි කලකිරෙන්න මේ ප්‍රශ්න එකකින්වත් කිසිම උපකාරයක් ලැබෙන්නේ නැහැ. ද විරාගාය මේ මුළුමහත් සංසාරය කෙරෙහි විරාගයක් ඇති කරගන්න මේ එකම ප්‍රශ්නයකින්වත් උදව්වක් ලැබෙන්නේ නැහැ. ද නිරෝධාය මේ කරගෙන යන සංස්කරණ නවත්තන්න නිරෝධයක් සාක්ෂාත් කරන්න මේ එකම ප්‍රශ්නයකින්වත් උපකාරයක් ලැබෙන්නේ නැහැ. ද උපසමාය හිතේ සංසිඳීමක් සැහැල්ලුවක් නිවීමක් ඇති කරන්න කිසිසේත්ම මේ ප්‍රශ්න වලින් උදව්වක් ලැබෙන්නේ නැහැ. අභිඥාය තමන්ගේ හිතේ ප්‍රඥාවක් ලෝතුරා ප්‍රඥාවක් පහළ කරගන්න මේ එකම ප්‍රශ්නයකින්වත් උදව්වක් ලැබෙන්නේ නැහැ. ඒ වගේමයි නනිබ්බානාය හිත නිවන්න හිතේ තියෙන රාග ගින්න නිවා ගන්න, ද්වේෂ ගින්න නිවා ගන්න, මෝහ ගින්න නිවා ගන්න මේ එකම ප්‍රශ්නයකින්වත් උපකාරයක් ලැබෙන්නේ නැහැ. අන්න ඒ නිසා මම මේ එකම ප්‍රශ්නයක්වත් විස්තර කරන්න උත්තර දෙන්න ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා බුදුරජාණන්සේ බුදුරජාණන් දෙනවා. දැන් ඊට පස්සේ බුදුරජාණන්සේ කියනවා හැබැයි මොකද්ද මම ඉදිරිපත් කරන්නේ? මම මේවා අභ්‍යාගත ප්‍රශ්න වශයෙන් මම පැත්තකින් තිබ්බා. මම මොකද්ද එහෙනම් ප්‍රයෝජනවත් දෙයක් වශයෙන් දේශනා කරන්නේ? නොතනත් ඇත්තටම අපිට ඉතාම වටිනවා මොකද්ද බුදුරජාණන් වහන්සේ තමන්ගේ දහම වශයෙන් තමන්ගේ උත්තරීතර වූ ප්‍රතිපදා වශයෙන් දුකින් මිදෙන මාර්ගය වශයෙන් මොකක්ද එහෙනම් දේශනා කරන්නේ? සිතින්දි දේශනා කරනවා ඉදන් දුක්ඛාන්තිකෝ පොට්ටපාද මායා අභ්‍යාකතං. පොට්ටපාද මෙන්න මේ දුකක් තියෙනවා කියලා මම දේශනා කරනවා, මම පණවනවා. අයන් දුක්ඛ සමුදයෝති කෝ පොට්ටපාද මායා අභ්‍යාකතං. මෙන්න දුකට හේතුවක් තියෙනවා කියලා මම දේශනා කරනවා. අයන් දුක්ඛ නිරෝධෝති කෝ පොට්ටපාද මයා ව්‍යාකතං. මෙන්න දුක්ඛෙහි නිවීමක්, දුක සංසිඳීමක්, දුක්ඛ නිරෝධයක් යන මම දේශනා කරනවා. අයන් දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාදි කෝ පොට්ටපාද මයා ව්‍යාකතං. මෙන්න මේ දුක්ඛ නිරුද්ධ කරන ඒ ලෞතුරා ප්‍රතිපදාවක් තියෙනවා කියලා මම දේශනා කරනවා. ඉතින් මෙන්න මේක තමයි දැන් පොට්ටපාද අහනවා. දැන් ඔබ වහන්සේ ඇයි උඩ මේක දේශනා කරන්නේ? අද දවල් එකක්වත් දේශනා කරන්නේ නැහැ. උඩ මේ හතර මේ චතුරාර්ය සත්‍ය ඒ ඔබ වහන්සේ දේශනා කරන්නේ. මේ පොට්ටපාද අහනවා. ඒතම් හි පොට්ටපාද අත්ථ සංහිතං, ඒතම් ධම්ම සංහිතං, ඒතම් ආදි බ්‍රහ්මචර්යකං, ඒතම් නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්ති. අස්මායතන් මයා අභ්‍යාකතන්ති. දැන් ඔන්න බුදුහාඳුරෝ ඍජුව ප්‍රකාශ කරනවා මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අර්ථ සංහිතයි. ඒකේ අර්ථයක් තියෙනවා. මෙලව පරලව අත්වැඩ පරවැඩ සපයනවා. තමන්ටත් අනුන්ටත් මේ තුලින් යහපතක් සිද්ධ වෙනවා. අර්ථයක් සිද්ධ වෙනවා. ආදි බ්‍රහ්මචර්යකම් මේ දුකින් මිදෙන්න යම්ස කෙනෙක් අනුගමනය කරන ඒ සීල සමාධි ප්‍රඥා ප්‍රතිපදාවට මේ ධම තුළින් ලොකු මඟ පෙන්වීමක් සිද්ධ වෙනවා. ධම්ම සංහිතා මේ තුළ ධර්මයක් අන්තර්ගත වෙනවා. සැබෑවක් අන්තර්ගත වෙනවා. සත්‍යයක් අන්තර්ගත වෙනවා. මේක ඒකාන්ත වශයෙන්ම මේ සසර කෙලෙහි කලකිරෙන්න හේතු වෙනවා. සතර කෙලෙහි විරාගයක් ඇති කරගන්න මේ ධම හේතු වෙනවා. ඒ වගේම හිතේ සිද්ධ වෙන අප්‍රමාණ වූ සංස්කාරයන් නිරෝධයක් කරා අරගෙන යන්න, සංඥාවන් නිරුද්ධ කරන්න, විඥාන නිරුද්ධ කරන්න, සංස්කාර නිරුද්ධ කරන්න මේ ප්‍රතිපදාව උදව් වෙනවා. ඒවා සමනය කරන්න උදව් වෙනවා. තමන් තුළ ඒ සඳහා වමනා කරන ඉහළ ශ්‍රේෂ්ඨ ඥානයක් උපදව ගන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් උදව් වෙනවා. ඒ අවබෝධය තුළින් නිවීමක් සාක්ෂාත් කරගන්න මේ දහම උදව් වෙනවා. අන්න ඒ නිසා පොට්ටපාද මම මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් ඒකාන්ත වශයෙන් දේශනා කරනවා. දැන් මේ විදිහට දැන් මේ කතාව සමාප්ත වෙනවා. බොහොම ගැඹුරින් දාර්ශනික ප්‍රශ්න ඉදිරිපත් වෙලා බුදුරජාණන් වහන්සේ ඇතැම් දේවල්ට පිළිතුරු දීලා ඇතැම් දේවල් පැත්තකින් තියලා ඒ පියවරෙන් පියවර දැන දැන සංඥා නිරුද්ධ කරන ප්‍රතිපදාවක් දේශනා කළා. අමාරු වුණාට පස්සේ දැන් පොට්ටපාද සාකච්ඡාව අවසන් කරනවා. එතුමා කියනවා, ස්වාමිනී දැන් ඔබ වහන්සේට ඒ යම් පින්ඩ පාපයක් වඩින්න තියෙනවා නම් දැන් ඒකට කාලය සුදුසුයි කියලා එක්තරා අන්දමකින් ඉඟි කරනවා. දැන් සාකච්ඡාව හමාර කරන්න තමන් කැමතියි කියලා. ඊට පස්සේ ඉතින් බුදුරජාණන් වහන්සේ නැගිටලා මේ පින්ඩ පාපේ වැඩම කරනවා. දැන් එතකොට ඒ පරිච්ඡේදය සමාප්ත වෙනවා. ඊට පස්සේ පින්වත් තවත් මේක දිගට යනවා. මේ පොට්ටපාද සූත්‍රයේදී මේ පොට්ටපාද බැලුවාම බොහොම අන්‍ය ලබ්ධිකයෙක් වුණත් බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් අවබෝධයක් තිබිච්ච තැනැත්තෙක්. ඒ වගේම ප්‍රඥාවන්ත මිනිස්සෙක්. දැන් එහෙම මේ බුදුරජාණන් වහන්සේ සාකච්ඡාව අවසන් කරලා ගියාට පස්සේ දැන් මෙයා ගාව ඉන්න ගෝල බාල පිරිස ඔක්කොමලා නැගිලා කෑ ගහන්න ගන්නවා. මේ පොට්ටපාදර විරුද්ධව නැගී සිටිනවා. ඔබතුමා මේ බුදුහාඳුරු ඉඳද්දී අර ශ්‍රමණ ගෞතමයන් ඉඳද්දී හැම එකටම එහෙමයි එහෙමයි කියාගෙන හිටියා. මේ එතුමාගේ පැමිණීම බොහොම ශ්‍රේෂ්ඨයි කියාගෙන හිටියා. එතුමා ඉහළින් තියලා වර්ණනා කරා. අර අහපු එකම අභ්‍යාගත ප්‍රශ්නයකටත් උත්තරයක්වත් දුන්නේ නැහැ කියලා බොහොම අර මේ පොට්ටපාදගේ හැසිරීම ගැන ඒගොල්ලෝ බොහොම අවඥා සහගතව එයාට අපහාස කරනවා. දෝෂාරෝපණය කරනවා. ඊට පස්සේ ඉතින් පොට්ටපාදත් හැබැයි උත්තරයක් දෙනවා. එයා කියනවා ඇත්ත තමයි, ඒ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ මං අහපු අභ්‍යාගත ප්‍රශ්න වලට නම් උත්තර දුන්නේ නැහැ. හැබැයි උන්වහන්සේ මේ නිවීමක් සාක්ෂාත් කරන ප්‍රතිපදාවක් ගැන දේශනා කරනවා. ඒකාන්ත වශයෙන්ම නිවීමක්, ඒකාන්ත වශයෙන්ම ලෞතර ධමයක් උන්වහන්සේ දේශනා කරනවා. ඒක මට තේරෙනවා ටිකක් දුරට. ඒක තේරෙද්දී මට බැහැ මේ උන්වහන්සේට විරුද්ධ වෙන්න. ඒකයි මම මේ ඒ උන්වහන්සේ බඳු ධමයක් දේශනා කරද්දී ඒකට නැමී සිට කතා කළේ. ඒ වෙනුවෙන් මම පිණි සිටියේ. ඒක මම අනුමත කළේ. මොකද ඒක මට තේරෙනවා. එතෙන්දී මට බැහැ මේ කුහක අන්දමින් කටයුතු කරන්න. ඒකයි මම ඒ නිවර දිව උන්වහන්සේව අනුමත කළේ කියලා දැන් ඒ පොට්ටපාද තමන්ගේ පිළිසට උත්තර දෙනවා. මේ අතරම සංසිද්ධිය එතනින් අවසන් වෙනවා. ඊට පස්සේ මේ පොට්ටපාද යාගේ තියෙන සත්පුරුෂ ගුණය නිසාම චිත්තහත්ති සාරිපුත්ත කියලා මේ අශ්වයන් දමනය කරන්නන් කරන්නෙකුගේ පුතෙක් වන චිත්ත කියන තරුණයෙක් එක්ක නැවත දවස් දෙක තුනකට පස්සේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න වැඩම කළා. වැඩම කළා බුදුරජාණන් වහන්සේත් එක්ක සතුරු සාමීචී කතාවල නිරත වෙලා අර දවස් දෙක තුනකට කලින් මේ ඇතිවෙච්ච සංවාදය ගැන නැවත මතක් කරනවා. නැවත මතක් කළා කියනවා, සාමීනි ඔබ වහන්සේ දාර සම්පූර්ණ විස්තරයක් කළා ගියාට පස්සේ මගේ ගෝලබාල පිරිස මට හොඳටම දෝෂාරෝපණය කරා, ඔබ වහන්සේව අනුමත කරා කියලා. මේ විදිහට අර වෙච්ච සිද්ධිය තමන්ට මුණ පාන්න වෙච්ච මේ ගැටලු සහගත තත්ත්වය ගැන පොට්ටපාද නිකන් පාපොච්චාරණය කරනවා මේ තමන්ගේ පිරිසකින් ඇති වෙච්ච දුක් ගැහැට සම්බන්ධයෙන්. ඉතින් එතකොට බුදුරජාන් වහන්සේ කියනවා, සබ්බේම කෝයතේ පොට්ටපාද පරිභාජික අන්දා අචක්කුකා. ඔව් පොට්ටපාද, ඒක ඇත්ත. එතන හිටිය අනිකුත් සියලුම පරිභ්‍රාජකයෝ නුවණ නැති පිරිස. ඒ අය මෝඩ පිරිසක්. ඒ අය අන්ධයි. එතන හිටිය එකම මේ සුභාෂිතය දැනගන්නා වූ තැනැත්තා ඔබතුමා පමණයි. එතකොට තේරෙනවා දැන් මේ ලොකු පිරිසක් හිටියට මේ නෛෂ්ක්‍රම්‍යයක් කරූ පිරිසක්. මේ නිකන් ගෙවල් දොරවල් වල ඉන්න පිරිසක් නෙමෙයි. නෛෂ්ක්‍රම්‍යයක් කරූ පිරිසක්. ඒ නෛෂ්ක්‍රම්‍යයක් කරපු ඒ බහුල වූ පිරිසක් අතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ හිටපු පිරිසේ ඔබතුමා පමණයි නුවණැත්තෙක් වශයෙන් කටයුතු කළේ. ඔබතුමාට විතරයි යම්සි නුවණක් තිබුණේ. ඇස් පෙනුනේ ඔබතුමාට පමණයි. අනිත් පැය සියල්ල අන්ධ වූ මෝඩ පිරිසක්. කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒකංසාපි කෝපොට්ටපාද මයා ධම්මා දේශදා පඤ්ඤත්තා අනේකංසිකාපි කෝපොට්ටපාද මයා ධම්මා දේශදා පඤ්ඤත්තා. දැන් ඒකෙදි ඒකාන්ත වශයෙන් දේශනා කරපු ධම් තියෙනවා. ඒ වගේමයි ඒකාන්ත වශයෙන් දේශනා නොකරපු ධමුත් තියෙනවා. ඉතින් ඒ විදිහට දැන් බුදුරජාන් වහන්සේ දැන් නැවතත් අර තමන් ඒකාන්ත වශයෙන් දේශනා නොකරපු ඒ ධර්ම ගැන මතක් කරලා දෙනවා. අර ලෝකේ ශාස්ත්‍රද නැත්නම් ලෝකේ ආශාස්ත්‍රද, ලෝකේ අන්තවත්ද ලෝකේ අනන්තවත්ද, ඊළඟට මේ ශරීරය කියන්නේ ජීවයමද නැත්නම් ජීවය කියන්නේ ශරීරයමද, මේ දෙක දෙකක්ද එකක්ද, තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවද, තථාගතයන් වහන්සේ මරණින් මත්තේ නැද්ද, තථාගතයන් වහන්සේ ඉන්නවයි නැහැයි කියන දෙකමද, තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නේත් නැති නැත්තේත් නැති තත්ත්වයක්ද කියන මෙන්න මේ ප්‍රශ්න 10ම බුදුරජාණන් වහන්සේ කියනවා මම ඒකාන්ත වශයෙන් දේශනා කරන්නේ නැති ධර්ම. මේවා අභ්‍යාගත ධර්ම. හැබැයි මම ඒකාන්ත වශයෙන් දේශනා කරන ධර්ම තියෙනවා. ඒ තමයි අයං දුක්ඛ අයං දුක්ඛාන්තිකෝ කොට්ටපාදේ තං ඒකාන්සිකා ධම්මෝ දේශිතෝ පඤ්ඤත්තෝ. මම ඒකාන්ත වශයෙන් පනවන දේශනා කරන පැහැදිලි කරන විස්තර කරන ධර්මයක් තියෙනවා. මෙන්න දුකක් තියෙනවා. අයං දුක්ඛ සමුදයෝති. එන දුකට හේතුවක් තියෙනවා කියලා මම ඒකාන්ත වශයෙන් දේශනා කරනවා. අයං දුක්ඛ නිරෝධෝති. මේ දුකෙන් දුක්ඛෙන් නිරුද්ධ වීමක් ගැන මම දේශනා කරනවා. අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය කියලා මේ බඳු දුකෙන් මිදෙන මාර්ගයක් ප්‍රතිපදාවක් තියෙනවා කියලා මම දේශනා කරනවා. මොකද ඒ සියල්ල ඒ සතර මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අර්ථ සංහිතයි, ඊටාම අර්ථවත්, Tamanṭa අනුන්ටත් වැඩසලසනවා. ඒ වගේම ධර්මයට එකඟයි. ඒ නිවන් දකින්න ප්‍රතිපදාවකට Brahmacharya ප්‍රතිපදාවකට උදව් කරනවා. ඒකාන්ත වශයෙන්ම නිබ්බිදාවක් පිණිස, විරාගයක් පිණිස, නිරෝධයක් පිණිස, කෙලෙස් සංසිඳීමක් පිණිස, නිරෝධයක් පිණිස හේතු වෙනවා. ඒ වගේම ගැඹුරු ප්‍රඥාවක් අවදි කරන්න හේතු වෙනවා. ඊළඟට අවබෝධය පිණිස හේතු වෙනවා, නිවීමක් පිණිස හේතු වෙනවා. දැන් පින්වත්නි අපි කෙටියෙන් නමුත් මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් ගැන ටිකක් මතක් කරගන්න වටිනවා. ඇයි බුදුරජාණන් වහන්සේ මේ තරම් මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් කෙරෙහි මුල් තැන දීලා මේ දේශනා කරලා තියෙන්නේ? දැන් පොට්ටපද සූත්‍රයේදී ඇත්තටම චතුරාර්ය සත්‍ය ධර්මයන් ගැන දීර්ඝ විස්තරයක් අන්තර්ගත වෙලා නැහැ. කෙටියෙන් සත්‍ය හතර ගැන නම් වශයෙන් තමයි සඳහන් වෙලා තියෙන්නේ. නමුත් අපි දන්නවා වෙනත් නොයෙකුත් සූත්‍ර දේශනාවන් වලදී බුදුරජාණන් වහන්සේ විස්තර වශයෙන් මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් දේශනා කරනවා. දැන් අපි පළවෙනි සත්‍ය දුක්ඛ ආර්ය සත්‍ය ගැන කෙටියෙන් මතක් කරගත්තොත් මොකද්ද මේ දුක කියන්නේ? ලංගුක් කාලාට අපිට දුක තියෙනවා. දැන් මේ දවස්වල ඉතින් සෑහෙන්න මිනිස්සුන්ට දුකක් තියෙනවා. මොකද ආර්ථිකය කඩා වැටිලා, ඉන්ධන මිල ඉහළ ගිහිල්ලා, ඉතින් තෙල් පෝලිං වැඩි වෙලා, ඉතින් මේ වගේ ඉතින් රට ලංකාවේ ඉතින් බහුල වශයෙන් ප්‍රශ්න තියෙනවා. ඉතින් මේකද මේ දුක? එහෙම නැත්නම් අපි ලෙඩ වෙනවා, රෝගාතුර වෙනවා, මැරෙනවා, මේකද දුක? ඒකට මේක මට වුණාමද මේ මට දැනෙන්නේ දුක? අනිත් අයට වුණාම මට දැනෙන්නේ නැහැ. ඒ නිසා මේ අනිත් අයගේ දුක දුක නෙමෙයිද? ඉතින් මේ වගේ විවිධ අන්දමින් අපිට මේ ගැන ප්‍රශ්න කරන්න පුළුවන්. දැන් එතකොට මේවා හරහා යනවා කියන්නේ අපි දුක දැනගන්නවා කියන එකද? ඒ කියන්නේ වැඩියෙන්ම දුක් විඳපු කෙනා දුක්ඛ සත්‍ය වැඩියෙන් අවබෝධ කරලා තියෙනවා. දුක නොවිඳපු කෙනා දුක්ඛ සත්‍ය අවබෝධ කරලා නැහැ. එහෙමද එතකොට අපි මේ දුක්ඛ සත්‍ය ගැන අවබෝධය තීරණය කරන්නේ? ඉතින් එහෙමනම් අපිට තේරුම් ගන්න සිද්ධ වෙනවා මොකද්ද මේ බුදුරජාන් වහන්සේ මොකද ඒක අවබෝධ කරන්නේ? මොකද්ද මේ දුක්ඛ සත්‍ය හා සම්බන්ධයෙන් අපි අනුගමනය කළ යුතු මාර්ගය? එහෙනම් අපිට ටිකක් තේරුම් ගන්න සිද්ධ වෙනවා. දැන් අපි කවුලුත් අහලා තියෙන ඒ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ ප්‍රථම කොටම දේශනා කරපු ඒ සූත්‍රයේදී මේ දුක්ඛ සත්‍ය ගැන දේශනා කරනවා. එතෙන්ද කියනවා ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛෝ, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පීහි සම්පයෝගෝ දුක්ඛෝ, පීහි විපයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡන්නදබති සම්පි දුක්ඛං, සංකිට්ඨේන පංචපාදානක්ඛන්ධා දුක්ඛා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ඉපදීම දුකක්, ජරාවටපත් වීම දුකක්, ලෙඩවීම දුකක්, මරණයටපත් වීම දුකක්, අප්‍රේයන් හා එක්වීම දුකක්, ප්‍රේයන්ගෙන් වෙන්වීම දුකක්, තමන් යමක් කැමතිද ඒක නොලැබීම දුකක්, සංක්ෂිප්ත වශයෙන් කෙටියෙන් මේ පංච උපාදානස්කන්ධේම දුකක් වශයෙන් දේශනා කරනවා. එතකොට අපිට තේරෙනවා මේ අපේ ජීවත් වෙන කාලය තුලදී මේ දුක අපිට උරුම වෙලා තියෙන එක අතකින්. අපි මේ දුක සහිත තැනක තමයි ඉපදිලා තියෙන්නේ. ඒ නිසා අනිවාර්යෙන් මේ බඳු දුක කටතරන් සිද්ධ වෙනවා. අපිට ඒක පිළිගන්න සිද්ධ වෙනවා. හැබැයි ඒක පිළිගත්ත පමණින් ඒක සම්පූර්ණයෙන් අවබෝධ කළා වෙන්නේ නැහැ. මේ දුක්ඛ සත්‍ය හා සම්බන්ධයෙන් අපි කළ යුතු යමක් තියෙනවා. මේකදී බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් විස්තර කරද්දී ඇත්තම එක එක සත්‍යයක් ගානේ අවස්ථා තුනකින් විස්තර කරනවා. හැම සත්‍යයකටම තියෙනවා මුලින්ම ඥායක්. ඒ කියන්නේ අපි ඉංග්‍රීසියෙන් කියනවා තියරි පාට් එකක් තියෙනවා. තියරි එකක් නැත්තම් සිද්ධාන්තයක් මේ හැම සත්‍යයක් සම්බන්ධයෙන්ම තියෙනවා. ඒකට අපි කියන්න පුළුවන් පරියත්ති කියලා. පරියත්ති කොටසක් හැම සත්‍යයකම තියෙනවා. ඊට පස්සේ මේ සත්‍ය හා සම්බන්ධයෙන් අපි කටයුතු කරපු කළ යුතු ආකාරය. ඒ සඳහා අනුගමනය කළ යුතු ප්‍රතිපදාව. ප්‍රායෝගිකව ඒ සඳහා පිළිපිටිය යුතු ආකාරය විස්තර කරන ප්‍රතිපදාවක් තියෙනවා. පටිපත්ති කියලා තියෙනවා. ඒ යම්සි කෙනෙක් එබඳු ප්‍රතිපදාවක් අනුගමනය කළා. ප්‍රායෝගිකව ඒ කෙරෙහි කටයුතු කළා. කාලයක් ගත වුණාට පස්සේ සම්පූර්ණ වීමක්, සාක්ෂාත් වීමක්, ප්‍රතිපදාව පිරීමක්, පරිපූර්ණ වීමක් සිද්ධ වුණාම අන්යාට පත්වෙන ප්‍රතිවේදයක්, පටිවේද කියලා කියන තත්ත්වයකට තියෙනවා. එහෙමනම් මෙන්න මේ හැම සත්‍යයකටම පරියත්ති, පටිපත්ති, පටිවේද කියලා අවස්ථා තුනක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒතර පින්වත් මේ මුල්ම සත්‍ය, දුක්ඛ සත්‍ය සම්බන්ධයෙන් මුලින්ම එන පරියත්ති කියන කොටස තමයි ඇත්තටම අර මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඉපදීම කියන දුකක්, මරණය කියන එක දුකක්, ව්‍යාධිය කියන එක දුකක්, වයසට යාම කියන එක දුකක්. ඔය විදිහට කියාගෙන ගිහිල්ලා සංක්ෂිප්ත වශයෙන් පංච උපාදානස්කන්ධේම දුකක් කියන එක. ඔන්න පංච උපාදානස්කන්ධේම දුකක් කියන එක තමයි ඇත්තටම අපි භාවනා කරන පිරිසක් වශයෙන් විශේෂයෙන් මතක තියාගන්න තියෙන්නේ. මෙන්න මේ පංච උපාදානස්කන්ධ දුකමයි දැනගන්න තියෙන්නේ. ඊට පස්සේ පටිපත්ති කියන කොටසදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දුක්ඛ ආර්ය සත්‍යය පරිඤ්ඤයං, දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤයං. මේ දුක්ඛ ආර්ය සත්‍ය හාත්පසින්ම දැනගත යුතුයි කියලා. දැනගත යුතුයි, අවබෝධ කරගත යුතුයි. ඒකෙන් පැනලා යාම නෙමෙයි කරන්න තියෙන්නේ, මේ දුක්ඛ ආර්ය සත්‍ය ගැන අපි අවබෝධයක් ඇති කරගත යුතුයි. ඊට පස්සේ පටිවේද කියන කොටසදී එන්නේ අන්න මේ දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කරගත්තා, දැනගත්තා, තේරුම් ගත්තා, දුක්ඛං අරිය සත්‍යං පරිඥාතං කියලා දේශනා කරනවා. ඒ කියන්නේ එහෙනම් අපි මේ දුක අවබෝධ කරගන්නයි තියෙන්නේ. ඒකයි වෙන්නේ මේ දුක. ඒකයි නම මගේ දුක නෙමෙයි. ඒකයි නම ඔබේ දුක නෙමෙයි. ඒකයි වෙන්නේ හුදේ දුක. දුක හැටියෙන් තේරුම් ගන්න එක පළවෙනි ආර්ය සත්‍යය තුල විශේෂයෙන්ම මතක් කරලා තියෙනවා. දැන් අපිට හුඟක් වෙලාවට වෙන්නේ අපි හිතමු අපිට ඔළුව කැක්කුමක් හැදෙනවා. ඔළුව කැක්කුම හැදුනාම ඉතින් අනේ මගේ ඔළුව කැක්කුමයි මම දැන් ඉතින් තෙල් ටිකක් දා ගන්න ඕනේ. ඉතින් එහෙම මගේ ඔළුව කැක්කුම කියලා අපි මේ ඔළුව කැක්කුම මගේ කර ගන්නවා. දැන් එතකොට දුක්ඛ ආර සත්‍යයට දාලා බලද්දී මේක මගේ ඔළුව කැක්කුම නෙමෙයි. ඒක ඇවිල්ලා දුක. එහෙනම් අපිට පුළුවන්කමක් ලැබෙන්න ඕනේ මේ දුක දුක හැටියට තියලා දකින්න. දුක මගේ කරගෙන ඒකට අයිතිවාසිකම් කියාගෙන අයිති කරගෙන බලන දුකක් නෙමෙයි මේක. මේකයි අපි කාටත් උරුම වෙච්ච දුකක්. මෙන්න මේ දුක දුක හැටියෙන් තේරුම් ගන්න උත්සාහවන්ත වේවි. ඔන්න ඔතන තමයි ඇත්තටම ප්‍රතිපදාවක් අවශ්‍ය වෙන්නේ. කොහොමද මෙන්න මේ පුහුණුව? අපි කොහොමද මේ මගේ දුක කරන්නේ නැතුව දුකෙන් ඉවත් වෙලා දුක දිහා බලන්නේ? දැන් බින්ගතුන්ට මේකට අපි සතිපට්ඨානය හරහා පිවිසෙන ආකාරය ගැන සිදුවෙන් මතක් කරොත්, දැන් අපි ආනාපාන සති භාවනාවක් වඩනකොට අපි උත්සාහවන්ත වෙනවා කයට නිදැල්ලේ හුස්ම ගන්න ඉඩ දීලා, කයට එයාගේ පාඩුවේ හුස්ම ගන්න ඉඩ දීලා, ස්වාභාවික හුස්ම ගන්න ඉඩ දීලා ඒකෙන් ඉවත් වෙලා ඒක දිහා බලන්න. ඒතර නිකන් හරියට නිකන් වෙන කෙනෙක්ගේ කයක් හුස්ම ගන්නවා අපි ඒක දිහා බලන් ඉන්නවා වගේ පරතෝ බැල්මකින් තමයි බලන්නේ. එහෙමත් නැත්නම් අපි හිතුව මේ උද්දරය පිම්බෙනවා හැකිලෙනවා. අපි ඒක දිහා පරතෝ බැල්මකින් බලනවා. අපි නැතුව වුමනාවෙන් බඩ පුම්බන්න හකුලවන්න යන්නේ නැහැ. කයෙට ඒ වැඩේ කරගන්න ඉඩ දෙනවා. අපි හැම පැත්තකින් ඉඳලා බොහොම සුවසේ නිදැල්ලේ සැහැල්ලුවේ ඒක දිහා බලනවා. අනුන්ගේ උදරයක සිද්ධ වෙන පිම්බීමක් හැකිලිමක් දිහා බලනවා වගේ. එහෙම නැත්නම් අපේ මේ කයේ යම් යම් තැන්වල වේදනාවන් පහළ වෙනවා. සැප වේදනාවන් පහළ වෙනවා, දුක් වේදනාවන් පහළ වෙනවා, උපේක්ෂා වේදනාවන් පහළ වෙනවා. ඒ එකක්වත් මගේ දේවල් කරගන්න යන්නේ නැතුව, මගේ වේදනාවන් කරගන්න යන්නේ නැතිව අපි ඒවෙන් ඉවත් වෙලා ඒක දිහා බලනවා. දැන් ඕක තව ගැඹුරකට ගිහිල්ලා දැන් මේ හිතේ විවිධ උපාදානයන් පහළ වෙනවා. හිත ගිහිල්ලා අල්ල ගන්න හදනවා. හිත ගිහිල්ලා දේවල් වල පැටලෙන්න හදනවා. හිතේ විවිධ කෙලෙස් පහළ වෙනවා. ඒවත් මගේ කෙලෙස්, මගේ උපාදානයන්, මගේ අල්ලා ගැනීම් කරන්න යන්නේ නැතුව ඒවැවිලා හුදෙක් උපාදානයන්. අල්ලා ගැනීම, කෙලෙස් කියන තැන තියලා චිත්තානුපස්සනාවකදී අපි පැත්තකට වෙලා බලනවා. තපිගන්න මෙන්න මේ දෘෂ්ටි කෝණය මුළු සතිපට්ඨානයේ පුරාම විහිදී යනවා. අපි මුළු සතිපට්ඨානයේ පුරාම ඔන්න ඔය ඉදං දුක්ඛං අරිය සත්‍යං කියන කොටසට අනුගත වෙලා තමයි කටයුතු කළ යුත්තේ. මේ කියන්නේ මේ පංච උපාදානස්කන්ධය තමයි අපි නිවරදිව දැනගන්න, නිවරදිව දැකගන්න මුළු සතර සතිපට්ඨානයේ පුරාටම උත්සාහවත් වෙන්නේ. එතකොට කායानुපස්සනාවේදී රූප උපාදානස්කන්ධය ගැන අපි අධ්‍යයනය කරනවා. මේක හොඳින් ගැඹුරින් තේරුම් ගන්න උත්සාහන්ත වෙනවා. ඊළඟට වේදනානුපස්සනාවේදී වේදනා උපාදානස්කන්ධය ගැන හාත්පසින් දැනගන්න, හොඳට තේරුම් ගන්න, ඒක බාහිරින් තියලා බලන්න අපි උත්සාහන්ත වෙනවා. ඊළඟට චිත්තානුපස්සනාවේදී මේ විඥාන උපාදානස්කන්ධය ගැන හොඳින් තේරුම් ගන්න අපි උත්සාහන්ත වෙනවා. ධම්මානුපස්සනාවේදී මේ උපාදානස්කන්ධ පහ පිළිබඳව හොඳින් තේරුම් ගන්න, ගැඹුරින් වටහා ගන්න, අවබෝධ කර ගන්න උත්සාහන්ත වෙනවා. ඉතින් එතකොට විශේෂයෙන්ම අය මග්ග සංයුත්තේ එන කන්ද සූත්‍රයේදී එහෙම බුදුරයන් වහන්සේ දේශනා කරනවා මොකද්ද මේ දුක්ඛ සත්‍ය. එතෙන්දී අර ජාති දුක්ඛ, ජරාපි දුක්ඛ මේ සාමාන්‍ය සම්මුති දේ ගැන කතා කරන්නේ. බුදුරයන් වහන්සේ විශේෂයෙන්ම මතක් කරන්නේ පංචඋපාදානස්කන්ධාතිස්ස වචනීය. මේ දුක්ඛාර සත්‍ය කියලා කියන්නේ මේ පංචඋපාදානස්කන්ධයන්ටම කියන වචනයක්. ඒ කියන්නේ මේ රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියන මෙන්න මේ ස්කන්ධ පහට කියන සමාන පදයක් තමයි මේ දුක්ඛාර සත්‍ය කියලා කියන්නේ. එහෙමනම් අපි මේ පංචස්කන්ධය තේරුම් ගන්න, හාත්පසින් තේරුම් ගන්න, මනවින් අවබෝධ කරගන්න උත්සාහවත් වන ප්‍රතිපදාවක් අනුගමනය කළ යුතුයි. මෙන්න මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න නම් පරියත්ති පටිපත්ති පටිපේද පටිවේද කියන කොටසේදී එහෙමනම් අපි පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න ඕනේ. ඒ සිද්ධ වෙන ක්‍රියාකලාපය තේරුම් ගන්න ඕනේ. ඒක මනමින් අධ්‍යයනය කරන්න ඕනේ, පරිශීලනය කරන්න ඕනේ. ඒක හාරවුස්සල බලන්න ඕනේ. නිවැරදි දෘෂ්ටි කෝණයෙන් බලන්න ඕනේ. ඒක මගේ කරගන්න යන්නේ නැතුව ඒක ඒ තැන තියලා බලන්න ඕනේ. අන්න එහෙමනම් කෙනෙකුට කියන්න පුළුවන් අන්න යම් පමණකට මම මේ සඳහා උත්සාහ කරනවා කියලා. ඒකෙත් විවිධ මට්ටම් ඉදින් තේරුම් ගන්න පුළුවන්. හේතුප්‍රත්‍ය දහමක් වශයෙන් තේරුම් ගන්න පුළුවන්. ඒ විවිධ දෘෂ්ටි කෝණ වලින් බලන්න පුළුවන්. එක එක පැති වලින් බලන්න පුළුවන්. රූපස්කන්ධය දිහා, වේදනාස්කන්ධය දිහා, සංඥාස්කන්ධය දිහා, සංස්කාරස්කන්ධය දිහා, විඤ්ඤාණස්කන්ධය දිහා මේ විදිහට ඒ කෙනෙක් හොඳට මේක තීක්ෂණ වශයෙන් දැනගන්න උත්සාහන්ත වෙනවා නම් අන්න දුක්ඛ සත්‍ය අවබෝධ කර ගැනීම ගැන තමයි එහෙමනම් මේ අතරහදිපත්ඨා ධර්මයන් වල මූලිකවම අපි කටයුතු කරලා තියෙන්නේ. ඊට පස්සේ දුක්ඛ සමුදය කියන ඒ තණ්හාව නිරුද්ධ කරන ප්‍රතිපදාවක් කියලා අනුගමනය කරන සිද්ධ වෙනවා. දැන් දුක්ඛ සමුදය අරිය සත්‍යං කියලා ඒකේ පරියත්ති කොටස බුදුරයන් වහන්සේ විස්තර කරනවා. එතන තියෙන්නේ වෙනකක් නෙමෙයි, තණ්හා වශයෙන් දේශනා කරනවා. තණ්හාවේ ප්‍රභේද වශයෙන් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා ඒ අවස්ථා තුනක් දේශනා කරනවා. ඊට පස්සේ තණ්හාව ගැන එහෙම විස්තර කළා. ඒකට කොහොමද අපි ප්‍රතිපදාවක් අනුගමනය කරන්නේ? කළ යුතු දේ කුමක්ද? දුක්ඛ සමුදයං අරිය සත්‍යං පහතම්බං. එතෙන්දී අපි කරන්න තියෙන ප්‍රහාණයක්, තණ්හා ප්‍රහාණය කරන්න අවශ්‍යයි. තණ්හා ප්‍රහාණය කරන ප්‍රතිපදාවක් අනුගමනය කරන්න අවශ්‍යයි. ඊට පස්සේ අන්න තණ්හා ප්‍රහාණය කළා, දුක්ඛ සමුදයං අරිය සත්‍යං පහීනං කියලා අන්න සංහා ප්‍රහාණය කරා කියලා අන්න කෙනෙකුට දැනගන්න පුළුවන්. ඊට පස්සේ දුක්ඛ නිරෝධ සත්‍යය ගැන ඉදං දුක්ඛං නිරෝධ ඉදං දුක්ඛ නිරෝධං අරිය සත්‍යං කියලා මෙන්න දුක්ඛ නිරෝධයක් තියෙනවා. ඒකද මොකද්ද කරන්න තියෙන්නේ? දුක්ඛ නිරෝධං අරිය සත්‍යං සච්චිකා ධම්මං. ඒක සාක්ෂාත් කරන්නයි තියෙන්නේ. ඒක සාක්ෂාත් කරා නම් ඒක සච්චි කතං කියලා නම් සාක්ෂාත් කළා කියලා දැනගන්න පුළුවන්. ඊට පස්සේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය කියන අතරස ආරෂ්ඨාංග මාර්ගය විස්තර කරනවා. ඒ සම්බන්ධයෙන් දේශනා කරන්නේ දුක්ඛ නිරෝධං දුක්ඛ නිරෝධ ප්‍රතිපදා ආර්ය සත්‍යං භාවේ ධම්මං. ඒක අපි වඩන්න ඕනේ. ඒක අපි දියුණු කරන්න ඕනේ. ඒ තුල ප්‍රායෝගිකව හැසිරෙන්න ඕනේ. ඒ තුල ප්‍රායෝගිකව අපි ජීවත් වෙන්න ඕනේ. අන්න අපි ඒක වඩන්න ඕනේ. ප්‍රතිපදා අපි වඩන්න ඕනේ. එහෙමනම් ඒ කටයුත්ත කරා නම් අන්න භාවේ භාවිතං කියලා අන්න අපි මේක ප්‍රතිපදාවක් අනුගමනය කළා. ඒ තුල ජීවත් වුණා. මම ඔන්න දැන් වැඩේ අවසන් කළා කියලා අන්න සතුට වෙන්න පුළුවන්. ඉතින් මේ අන්දමින් බොහොම ගැඹුරින් බුදුරජාන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් දේශනා කළා තියෙනවා. ඉතින් අද අපි මේ ධර්ම දේශනාවේදී ඒවත් කෙටියෙන් මතක් කරගත්තේ. බලමු ඉස්සරහට තව ටිකක් මේවා විමසලා බලන්න. විශේෂයෙන්ම මේ පින්වතුන්ට සතිපට්ඨාන සූත්‍රය සම්බන්ධයෙන් කරපු දේශනා මාලාවේදී අවසානයේ ධම්මානුපස්සනා කොටසදී එනවා මේ චතුරාර්ය සත්‍ය සම්බන්ධයෙන්. අපි එතෙන්දිත් මේවා ගැන ටිකක් දීර්ඝව සාකච්ඡා කළා. ඉතින් මේ පින්වතුන්ට පුළුවන් ඒවත් නැවතත් අහලා බලන්න. ඉතින් එහෙමනම් අද දවසේත් අපේ පැයකට ආසන්න කාලයක් උදෑසන මේ ධර්ම දේශනාවට අහුන්කම් දීමෙන් අපි තුල මේ ධර්ම ඥානයක් උපදව ගන්න, සුතමේ ඥානයක් දිනු කර ගන්න, ඒ සුතමේ ඥානය අපේ ප්‍රතිපදාවකට උපයෝගී කර ගන්න අපි උත්සාහත් උනා. ඒ උත්සාහය අපිටත් අප සියලු දෙනාටම උතුම් වූ නිවන් සුව සාක්ෂාත් කර ගන්නම හේතු වේවා, වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
අමන්තා ලක්ෂ්මී අතේසවීමක් කර තිබෙනවා ඔබගේ දහම් ගැටළු ඉදිරිපත් කරන්න ගරු ස්වාමින් වහන්සේට.
ගරු ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේ, මේ මට මේ දිනවල මේ මගේ භාවනා අධ්‍යක්ෂින් කියන්න අවසරයි. මේ දැනට සතියකට විතර ඉස්සෙල්ලා මේ මම මේ ගෙදර වැඩ කටයුතු කරනකොට මේ ඒ වැඩ කටයුතු කරද්දි මට කිසිම චේතනාවක් නැහැ. චේතනාවකින් තොරව තමයි මම ඒක කරන්නේ. මේ ඒ කියන්නේ සිතුවිලි එනවා කියලා දන්නවා. ඒ වුණාට නිරායාසයෙන්ම වැඩ කටයුතු ටික කරනවා. මේ ඒ කියන්නේ කරන දේ ගැන දැනුවත් හිත හරීම සමාහිතයි. මේ ඊට පස්සේ දැන් ඔහම ওই වගේ ඔහම ගියාම ටික කල දවසක් ඉන්න තිබ්බා. ඊට පස්සේ මට හරිය ලොකු නිදිමත ගැටයක් තියෙනවා. නිදිමත වගත්තේ ඒක දිගටම වගේ එන්න ගත්තා. ඊට පස්සේ මටම හිතුණා මට සමාධිය වැඩි වෙලා වෙන්නේ කියලා. ඊට පස්සේ මම අර ඔබ වහන්සේගේ කලින් දේශනාවක දැහලා තිබ්බා එහෙම සමාධිය වැඩි වුණාම ධම්ම විජය ප්‍රීති වීර්ය වගේ වැඩි කරන්න කියලා. මේ මට ඒක කරන විදිය ගැන හරීම අවබෝධයක් දැනුමක් නැති හින්දා මම සතිය වැඩි කරා. හොඳටම කියන්නේ සතිය දිනු කරා. ඊට පස්සේ මේ ඒකම මම සක්මන් භාවනාව කරා. සක්මන් භාවනාව ටිකක් කරාම මේ ඊට පස්සේ මට මේ මට සතිය හොඳටම තියෙනවා. ඒ කියන්නේ ඇඟ හරීම ෆ්‍රෙෂ් වගේ. මේ ෆ්‍රෙෂ් වගේ කය, ඒ කියන්නේ කකුල් එහෙම හරීම ෆ්‍රෙෂ් වගේ. මේ සතිය මගේ හොඳටම තියෙනවා. ඒ කියන්නේ කරන වැඩ ගැන මම හොඳටම දැනුවත්. මේ මම දැන් ඔය පොඩි වැඩක් කරා. ඒක ගැන මට හොඳටම දැනුවත්. සිතුවිලි එනවා. මේ ඒ වුණාට ඒ සිතුවිලි ආවට මම මේ කියන්නේ කිසිම මෙනෙහි කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. අර ඒක ඒව දිහා බලාගෙන ඉන්නවා විතරයි. කරන වැඩ දිහා බලාගෙන ඉන්නවා විතරයි. මේ මෙනෙහි කිරීමක් කරන්න නිකන් පැත්තකට වෙලා මම කයින් හිත වෙන් වෙලා වගේ නිකන් මට ඒ වගේ එකක් දැනෙන්නේ. එහෙම නිකන් බලාගෙන ඉන්නා විතරයි. දැන් ඒ උදාහරණයක් විදිහට එළවලු කපනවා කියලා ගත්තොතින් දැන් මම අර අත දිහත් නෙමෙයි මන් දැනුවත් වෙන්නේ, එළවලු දිහත් නෙමෙයි මන් දැනුවත් වෙන්නේ, අර කපන එක දිහා විතරයි මම නිකන් ඒක දිහා බලාගෙන ඉන්නවා වගේ මට දැනෙන්නේ. මේ ඒව කරනකොට ඒ මට සතියෙන් ඉන්නකොට මට මේ දමනහරි ස්පර්ශ කරනකොට මට එහෙම හැඟීමක් මගේ දැනෙනවා. එනේ සිත පිට ගිහිල්ලා වගේ තියෙනකොට මට සිතුවිල්ලක් එනවද මන් දන්නේ, එහෙම නැත්නම් සතියෙන් මට ඒක පෙන්වල් දෙනවද වන්ද මට මං ඒකත් දන්නවා. ඒකත් මට දැනෙලා ආපහු ඉක්මනට අතන්ට එනවා. හැබැයි එතනට එනකොට මට අර නිකන් මට තේරෙනවා සියුම් දැනීමක් එනවා. විඥානය නිකන් අර එතනට ආවා කියලා නිකන් කට්ටයක් පැනලා වගේ එහෙම කියලා වගේ මට දැනෙනවා. එතකොට මට අර ලොකු සැනසීමක් එනවා. ඊට පස්සේ මෙහෙම මේ ටික කාලයක් ගියාම මට මේ දැනීම අඩු වුණා. දැනෙන ගැති අඩු වුණා. හැබැයි ෆ්‍රෙෂ් ගැතිය තියෙනවා. ඒකත් අර වෙන්ද කරන්නේ ටිකක් අඩුයි. ඒ වුණාට මට හොඳටම සතිය තියෙනවා. අර ඇඟිලි චුට්ටක් හෙලවෙද්දිත්, ඇඟිලි වලින් මොනා හරි කරද්දිත්, ඇඳුරක් හරිද්දි, මේ ඒ වගේ කරද්දි, ටැප් එකක් හරිද්දි එහෙමත් මට හොඳටම දැනුවත්. මම බ්‍රෂ් කරද්දි එහෙම අර බ්‍රෂ් එකේ හරම හැටවෙන එක ඒ වගේව ඉස්සර එහෙම නැහැනේ. දැන් කනකොට ආහාර ගද්දි අර හැම මුලදී අගදී තියෙනවා ඒ වගේ නැති වෙනාට දැන් ඒව ඔක්කොම ෆුල්ෆිල් වෙලා ඒක ඔක්කොම දන්නවා හොඳට දැනුවත්. ඊපස්සේ ටික ටික මේක නිකන් සාමාන්‍ය දෙයක් වුණා. සාමාන්‍ය දෙයක් වුණා. ෆ්‍රෙෂ් ගතිය ඇඟේ ෆ්‍රෙෂ් ගතිය අඩුයි. ඒ වුණාට ඒක ඒ කියන්නේ හොඳටම අඩුත් නැහැ. සමහර වෙලාවට ටිකක් තියෙනවා. ඉතින් මේ අර දැනුවත් බව තියෙනවා. ඒ අතර දැන් අර සිතුවිලිත් එනවා. ඒ වුණාට මම සතියනුත් ඉන්නවා. මට සිතුවිලි වල බාධාවකුත් නැහැ. මෙයාට මික්ස් වෙලා වගේ. නැන් සතියක් තියෙනවා, සිතුවිලිත් එනවා. ඒ වගේ සමහර ඉන්ද්‍රිය සංවරය හොඳටම තියෙනවා. මේ දවස්වල ඉඳලම අර මුලේ දැන් දවස් දෙක තුනක ඉඳලම ඉන්ද්‍රිය සංවරය හොඳටම තියෙනවා. මේ අර නිකන් එක්ක මික්ස් වෙලා අර චේතනාවක් නැතුව වගේ දැන් කවුරු හරි කතා කරද්දී එහෙම චේතනාවක් නැහැ. මම ඒක දිහා බලාගෙන ඉන්නවා. හැබැයි කතා කරන එකත් මම හොඳට දැනුවත්. ඒකත් දන්නවා. එයාට උත්තරත් දෙනවා. හැබැයි අර ඒක නිකන් ඇලිලා නැහැ වගේ. එහෙම වගේ. දැන් ටීවී එක බලද්දි ඒ වල යන ඒවා මම හොඳට දැනුවත්. ඒ වුණාට මම අර චේතනාවක් නැහැ. ඔහේ බලාගෙන ඉන්න කමෙන්ට්ස් දෙන්නෙත් නැහැ. ඔහේ එහෙමකේ ස්වාමීන් වහන්සේ මට මේකට උපදෙසක් දෙනවෙන් කරුණාවෙන් ඉල්ලනවා.
හරි. ඇත්තටම කිසි වරද්දක් නැහැ. ඉතින් ඇත්තම ඔය පැත්ත තමයි ටික ටික වැඩෙන්නේ. දැන් දේවල් නොදකින්නව නෙමෙයි, දේවල් පේනවා. හැබැයි ඒවා ඔස්සේ හිත ඇතුලේ මොකක්වත් කතන්දරයක් ගෙතෙන්නේ නැහැ. හිත ඇවිස්සෙන්නේ නැහැ. හිත සංසුන්වම තියෙනවා. ඊළඟට දේවල් ඇහෙනවා, ඇහුණට හිත සංසුන්. ඒ හිතේ තියෙන සංසිඳීම, හිතේ තියෙන සංසුන් බව, හිතේ තියෙන ශාන්ත බව රැකිලා තියෙනවා. දැන් අපි ඉස්සර නම් එහෙම නෙමෙයි, හිත සංසුන් කරගන්න සෑහෙන උත්සාහයක් දරන්න ඕනේ. නමුත් දැන් කාලයක් මේ විපස්සනාවක් වඩන්න, අධිපත්තාණයක් දිනු කරන්න, ඒ සංසුන් බව දැන් අපේ හිතට නිකන් කාවැදිලා තියෙනවා. හිත හොල්ලන්න අමාරුයි දැන්. හිත කලඹන්න අමාරුයි. නඩ ජන සෝඳ දැනෙනවා, රස දැනෙනවා, ස්පර්ශයන් දැනෙනවා. හැබැයි හිතේ මොකක්වත් ආයේ සිතුවිලි පහළ වීමක්, කතන්දර ගැටීමක්, අවිලි වීමක්, අචනාල වීමක් ඒ මොකක්වත් නැහැ. හිත නිකන් සාවධානව ඉන්නවා. ඊට පස්සේ හිතරත් සිතුවිලිත් එනවා. ඉඳලා හිටලා සිතුවිලිත් එන්න පුළුවන්. නිතරම එන්න පුළුවන්. නමුත් ඒවා දිගට යන්නේ නැහැ. ඒ සිතුවිලි ඔස්සේ අපි සංස්කරණ කරන්න යන්නේ. හිතේ ලක් ආවා, ඒකත් නිකන් බෑග්ග්‍රවුන්ඩ් එකකින් වගේ ආවා, ඒකත් ගියා. ආයෙත් ඕනනම් තව එකක් ආවා, ඒකත් ගියා. නමුත් ඒක ඔස්සේ කල්පනා කර කර දිගට ප්‍රපංච කරන්න යන්නේ. ඉතින් එන්න ඔය தত্ত্বය බුදුරජාණන් වහන්සේ ගැඹුරින් විග්‍රහ කරනවා. දැන් බාහිය දාරුචීරියට ඔය කතාව කියද්දිත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔන්න ඔය මට්ටම ඉන්ද්‍රිය සංවරයේ සෑහෙන ඉහළ මට්ටමක්. දිත්තේ දිට්ඨ මට්ටම් භවිස්සති, සුතේ සුත මට්ටම් භවිස්සති, මුතේ මුත මට්ටම් භවිස්සති, විඤ්ඤාතේ විඤ්ඤාත මට්ටම් භවිස්සති කියන මෙන්න මේ මට්ටම ඇත්තම ඉන්ද්‍රිය සංවරයෙන් අපිට එන්න තියෙන එක ඉහළ මට්ටමක්. මො දැන් අපි ඇහෙන් රූප බැලීම හරහා සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ බලන දේ තුළ අපි කුල්මත් වෙලා ඒ තුළින් සතුට වෙලා ඒක ඔස්සේම ගිහිල්ලා ඒක ඔස්සේම කතන්දර ගොත ගොතා ඒවම තව තව බලබලා ඒ තුළ නිමග්න වීමක්, ඒ තුළින් අභිනන්දනයක්, ඒ තුළ බැස ගැනීමක්, ඒ තුළ තව තව හිරවීමක්, ඒක අස්සට රිංගා ගැනීමක්, ඒකම නැවත නැවත කල්පනා කර කර සිටීමක්. හැබැයි දැන් සිද්ධ වෙන්නේ ඒක සම්පූර්ණයෙන් අනිත් පැත්ත දැක්කා, එතනින් අවසානයි. හිත ඒ අර එකක්වත් කරන්න යන්නේ නැහැ. හිත ඒක අස්සට රිංග ගන්න යන්නේත් නැහැ, ඒක ඉල්ලන්න යන්නේත් නැහැ, ඒක ගැන කතන්දර ගොතන්න යන්නේත් නැහැ, පස්සේ ඒව ගැන කල්පනා කරන්න යන්නේත් නැහැ. හිත ඒ තමන්ගේ පාඩුවේ ඉන්නවා. ඒතර අර අභිනන්දති, අභිවදති, අජ්ජෝසාය තිට්ඨති කියන ඒ සාමාන්‍යයෙන් අපේ හිතේ සිද්ධ වෙන පැත්ත අයින් වෙලා සම්පූර්ණයෙන්ම බොහොම සැහැල්ලුවෙන් එකක්වත් අභිනන්දනය කරන්න යන්නේ නැතිව, ඒවා එකකින්වත් සතුට වෙන්න යන්නේ නැතිව, ඒවා එකක්වත් කියාපාන්න යන්නේ නැතුව, නැවත නැවත මතක් කර කර මතක් කර කර හිතට වද දෙන්න යන්නේ නැතිව, එකක්වත් අසට රිංග ගන්න යන්නේ නැතුව බොහොම සැහැල්ලුවෙන් ඉන්නවා. ඉතින් ඒක දැන් අනිත් පැත්තට විමසලා බලන්න, නැතර මේ හිතේ ස්වභාවය මොකද්ද? දැන් ওই தත්ත්වේ පවත්වන අතරේ සුට්ටක් නිකන් ප්‍රඥාවෙන් විමසලා බැලුවොත් දැන් මේ හිත කියන්නේ මෙන්න මේ සරල දැනුවත් පදනමක් පමණයි. දැන් අපි මේ தත්ත්වේ පවත්වන්න කෙනෙකුට තේරෙන්න පුළුවන් මේකේ කෙනෙක් නැහැ, පුද්ගලයෙක් කියලා නැහැ, මමෙක් කියලා නැහැ. අපි මේ ඉන්ද්‍රයන්ෙන් ලබන ආරම්මන ඔස්සේ විтин විට මමෙක් හදනවා, කෙනෙක් හදනවා, පුද්ගලෙක් හදනවා. ඔන්න හැදිල්ල දැන් අපිට තේරුම් ගන්න පුළුවන් නම් විтин විට කොහොමද මෙයා කෙනෙක්ව හදන්න උත්සාහ කරන්නේ, මමෙක්ව හදන්න උත්සාහ කරන්නේ, මෙයන් කැපී පෙනෙන්න උත්සාහ කරන්නේ, ඉස්සරහට එන්න උත්සාහ කරන්නේ, නැත්නම් අතීතයේ වෙච්ච දේක් කල්පනා කරලා ඒකෙන් පුද්ගලයෙක්ව ආරෝපණය කරන්න උත්සාහ කරන්නේ, මම ඉන්නවා කියන හැඟීමක් ජනිත කරන්න උත්සාහ කරන්නේ කියලා අර හිතේ අන්නේ සිද්ධ වෙන අහංකාර, මමංකාර, මානානුසය කියලා කියන ඒ අහං, මේ කෙනෙක් මම කියලා තැනීමක්, මගේ කියලා තැනීමක්, තවත් කෙනෙක් එක්ක මමයි එයයි සම්බන්ධ කරගෙන කරන මැනීමක්, සංසන්දනයක්. ඉතින් මෙන්න මේ වගේ බොහොම සූක්ෂමව අපේ හිත ඇතුලේ සිද්ධ වෙන මෙන්න මේ ක්‍රියාදාමය අපිට හඳුනා ගන්න පුළුවන් නම් එතකොට කෙනෙකුට තේරෙන්න පුළුවන් මෙන්න මේ දේවල් සිද්ධ වෙනකොට ආයෙත් හිතට දුකක් තියෙනවා, ආයෙත් හිතේ දුකක් උපදිනවා, ආයෙත් හිතේ නිකන් දෙගිඩියාවක් පහළ වෙනවා, ආයෙත් හිතේ ටිකක් අසහනකාරී තත්වයක්, අතෘප්තිකර තත්වයක්, බිය දනවන තත්ත්වයක් පහළ වෙනවා කියලා අර ටිකක් සූක්ෂම මට්ටමකින්, සියුම් මට්ටමකින් තමන්ගේ හිත ඇතුලේ දුක පහළ වෙන හැටි තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා ඔය තත්ත්වේ දිකට දිනු කරන්න, හිත ගැන සැහැල්ලුවෙන් අවධානයෙන් ඉන්න, නිකන් හිර කරගෙන බර කරගෙන නෙමෙයි කැමති දෙයක් යාට හිතන්න කියන්න, හැබැයි අවධානයෙන් සැහැල්ලුවෙන් සතියේ. එතකොට අන්න යා හිතද්දී යා ගිහිල්ලා ආයි පැටලෙද්දී සතියෙම පෙන්ලා දේවි උන් ආයෙත් මෙයා ගිහිල්ලා පැටලුණා කියලා. ඊට පස්සේ ඉතින් අපිට ප්‍රඥාව පාවිච්චි කළා ආයෙත් තියෙනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ, දැන් මට දුකක් මොනාහරි එකක් ඇවිල්ලා දුකක් පහළ වුණොත් මට එකපාරටම මතක් වෙන්නේ පටිච්ච සම්පදාය අර සංඛාර, ඒ කියන්නේ ඒකේ මුලයි මේ සංසිටුවිල්ලක් හින්දා නේද මට දුක පහළ වුණේ කියන එක මුලයි, අර මැද ටික ඔක්කොම දන්නවනේ ඒක අගයි, එහෙම තමයි මතක් වෙනවා.
හොඳයි හොඳයි.
මේ එහෙම වෙනවා සම මේ එහෙම දැන් මට පිටස්සරෙක් කෙනෙක් මාත් එක්ක කතා කරද්දී උනත් මට අර යාගේ තියෙන සියුම් පොඩි මොනාහරි වචනයක්, පොඩි අංග චලනයක් ඒ වගේ ඒවා උනත් මට හොඳට එන්නට වැඩි පේනවා. ඒක
හොඳයි, ඒක වරදක් නැහැ. කොහොමත් ඒ කියන්නේ දැන් අපි අපිව සියුම්ව අධ්‍යයනය කරන්න අධ්‍යයනය කරන්න අපේ හිත ගැනම අපි තව තව ගැඹුරට තේරුම් ගන්න අනිත් කෙනෙක්ගේ හිත කටයුතු කරන හැටි, එයා ඒ අනුව ක්‍රියාත්මක වෙන හැටි, එයා යම්කිසි කායික චලනයක් සිද්ධ කරද්දී, වචනයක් පිට කරද්දී, ඒ පිට කරද්දී එයාගේ හිතේ ස්වභාවය ගැන ඉතින් අපිට ගැඹුරින් තේරුම් ගන්න පුළුවන්. මොකද අපිවම අධ්‍යයනය කරලා තියෙන්නේ, අපේ හා සමාන සිතක් තමයි ඒ අනිත් තැනක් තියෙන්නේ. එතකොට මගේ හිත ගැන මම දන්නවා නම් මගේ හිත ප්‍රතික්‍රියා කරන හැටි, මට රිදෙන හැටි, මට හැඟෙන හැටි, මට තේරෙන හැටි, මම සතුට වෙන හැටි මම දන්නවා නම් තවත් කෙනෙක්ගේ සිද්ධ වෙන්නේ ඔය දෙයම තමයි. එතකොට අර චිත්තානුපස්සනාවේදී ඉති අජ්ජත්තං වා චිත්තේ චිත්තානුපස්සේ විහෙරති, බහිද්ධා වා චිත්තේ චිත්තානුපස්සේ විහෙරති කියන එක තමයි එතකොට වෙන්නේ. අපි මේ හොඳට තමන් කියලා ගන්න හිත ගැන හොඳට අධ්‍යයනය කරලා තියෙනවා, තේරුම් ගන්න තියෙනවා, අනුපස්සනා කරලා තියෙනවා. ඒ හා සමානව අපිට අනිත් කෙනෙක් දිහාත් හොඳට දැකීමේ තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ, බොහොම පැහැදිලි තරම් ස්වාමීන්
වහන්සේ.
ඊළඟ දහම් ගැටලුව සන්ධ්‍යා මිරිහානට ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, ගැටලුවක් සම්බන්ධයෙන් ඔබ වහන්සේගෙන් උපදෙස් ලබා ගැනීමටයි බලාපොරොත්තු වෙන්නේ. පරයන්ගේ නොසිටින සාමාන්‍ය අවස්ථාවකයි මේ දර්ශන දෙක මම දැක්කේ. පළවෙනි එකේම ක්‍රමික වර්ධනයක් ලෙස දෙවෙනි එක දැකපු හිඳයි ඔබ වහන්සේගෙන් මේ ඉදිරිපත් කරන්න හිතුවේ. එක, මැටි වළඳක පතුල ද්‍රවයක් බවට පත් වී එයින් වාෂ්ප නිකුත්වනසේ දැකීම. උදාහරණයක් ලෙස උදෑසන ගඟක සුදු දුම්රටු යනවා වගේ. දෙක, ඊළඟ දිනේ වියලි බිම සහිත කාමරයක ද්‍රවයක් ලෙස රැඳි නැගමින් තිබීම වතුර ස්වභාවයෙන්, එසේම වැස්සක් වසින විට ඇතිවන වෘත්තාකාර රැලි ස්වභාවයෙන් යුක්ත වීම. මෙවැනි දර්ශන පරයන්කේදී දකින දර්ශනමින් අතහැරී දැමිය යුතුද, නැතහොත් අනිත්‍යතාවයට උදාහරණයක් වශයෙන් අපි ඒක අදාළ කරගන්න ඕනද කියලා ස්වාමීන් වහන්සේ මේ මම ඔබ වහන්සේගෙන් මේ අහන්නේ.
සමහර විට ඉතින් අර හිතේ සංවේදී බව වැඩි වුණාම, හිතේ ඒකාග්‍රතාවය වැඩි වුණාම අපිට සියුම්ම මේ වගේ අර පරිසරයේ සිද්ධ වෙන සියුම් සංසිද්ධීන් ගැන වුණත් ගැඹුරින් තේරෙන්න පෙනෙන්න ඉඩ තියෙනවා. ඉතින් වරදක් නැහැ ඒක දැක ගන්න. අපි ඕනනම් ඉතින් ඒක එදෙන තියෙන අනිත්‍යක් තමන්ට වැටහෙනවා නම් ඉතින් ඒකේ තේරුම් ගත්තයි කියලා වරදක් නැහැ. මොකද අපි බාහිර සංසිද්ධීන් දකිද්දී යම් නුවණක් පහළ වෙන්න පුළුවන්. ඒක වැරද්දක් නැහැ. ඒක තේරෙනවා නම්, ඒ තුලින් නුවණක් පහළ වෙනවා නම් ඒක අපේ ප්‍රයෝජනයේ පිණිස යොදාගත්ත කියලා වැරද්දක් නැහැ. ඒ නිසා අපි හිතමු දැන් ගහකින් කොළයක් වැටෙනවා. සමහර විට ඉතින් මෙතන තියෙන අනිත්‍යත්වයක් අපිට ප්‍රකාශ වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් අර පටාචාරාව ඇය මහණුණාට පස්සේ පටාචාරා මෙහෙණින් වහන්සේ පිටපාතේ ඇවිල්ලා පිටපාතේ ගිහිල්ලා ඇවිල්ලා පාසෝ දන්න වතුර දානවා. ඉතින් වතුර ටිකක් ළඟ ගිහිල්ලා පොළොවට උරා ගන්නවා. තවත් වතුර ටිකක් දැම්මම ඒක තවත් පොඩ්ඩක් දුර ගිහිල්ලා පොළොවට උරා ගන්නවා. තවත් වතුර ටිකක් දැම්මම තවත් ටිකක් එහාට ගිහිල්ලා පොළොවට උරා ගන්නවා. ඉතින් අය මේක නිමිත්තක් කරගන්නවා මගේ හිතේ නුවණක් උපදව ගන්න. මේ සත්වයෝ යම් කෙනෙක් බාල වයසදීම මේ යනවා. තවත් පිරිසක් තරුණ වයසදී මේ යනවා. තවත් පිරිසක් මහලු වයසදී මේ යනවා. මේක තමයි ලෝක ස්වභාවය. අර යා ඒ දැකපු දේ තුළින් හිතේ නුවණක් උපදව ගන්න ඒ தත්ත්වය, ඒ සංසිද්ධිය යොදාගත්තා. ඉතින් හැබැයි මෙතනින් අදහස් වෙන්නේ නැහැ හැම දෙයක්ම බල බලා ඒව ගැන කල්පනා කර කර ඉන්න කියලා. අපිට පුළුවන් නම් අපේ හිතේ සංසිඳිච්ච ස්වභාවය තියාගන්න, ඇතුළත නිශ්ශබ්දතාවය පවත්ව ගන්න, කිසිදු දිගින් දිගට කල්පනා කර කර ඉන්නේ නැතුව හිතේ ඒ නිහඬ බව පවත්ව ගන්න. ඒකෙත් කිසි වරදක් නැහැ. හැබැයි නිකං ක්ෂණිකවම අර අපේ ලොකු හිතලා ගැනීමක් නෙමෙයි, හැබැයි නිකං ක්ෂණිකවම මෙබඳු අවබෝධයක් ආවනම් ඒකේ වැරදුකුත් නැහැ. ඉතින්
හොඳින් පැහැදිලි ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඒම අපේ මේ සංවිධායකතුමියෙන්ද අපිට 15/10/17 සිල්වැද සටහනකටත් සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා. එතුමියගේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරමි.
ඊළඟ දහම් ගැටලුව එඩ්වඩ් මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
අතරන් සරණයි ස්වාමීන් වහන්ස, මේ පොට්ටපාද සූත්‍රයේ දැන් සංඥා ගැනනේ පොට්ටපාද අහන්නේ දිගටම. එතකොට බුදුරජාණන් වහන්සේ අර ට්‍රැක් මාරු කරනා වගේ ඒ තිබිච්ච ලෝකයක් තියෙනවද, ලෝකයක් නැද්ද, ලෝකයේ අන්තයක් තියෙනවද නැද්ද, ඒ කතාවලට යන්නේ නැතුව මේ සංඥාව ගැනත් මේ කතා කරන්නේ නැතුව මේ දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධය චතුරාර්ය සත්‍ය ගැන කියන්න ලොකු හේතුවක් තියෙනවද ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ දැන් අපි කොහොමද ඒකෙන් දැන් අපිට සාමාන්‍යයෙන් අපි දකින්න හදන්නේ රූපේ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඨතෝ, ඊට පස්සේ වේදනාවේ සංඥාවේ අර සීල සූත්‍රයේ විදියට ඒ සංඥාව ගැන එහෙම මේ දකින්නත් අපි උත්සාහ ගන්නවනේ. එතකොට ඒකයි මේ මෙතනත් කියන පොට්ටපාදයට කියන මේ සංඥාවල් පැත්තකට තියලා මේ දුක්ඛ දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධය නිරෝධගාමිනී ප්‍රතිපදාව ගැන කීමේ අපිට සාමාන්‍යයෙන් ගන්න පුළුවන් දෙයක්, ඒ කියන්නේ මෙයාලා මේ සංඥාවේ ආත්මයක් විදියට අරගෙන තියෙන නිසාද මේ අනිත් පැත්තට මේ කඩන්නේ කියන එක වගේ, ඒ වගේ පොඩි අවවාද දෙන්න පුළුවන් නම් ස්වාමීන් වහන්සේ බොහොම පිං.
හොඳයි. ඇත්තටම දැන් මහත්ය කියන එක ඇත්ත. දැන් මේ පොට්ටපාද මුලින් අහන්නේ අර සංඥා හා සම්බන්ධ ප්‍රශ්නයක්. ඒ කියන්නේ ක්‍රමාක්‍රමයෙන් පියවරෙන් පියවර දැන දැන මේ සංඥාවන් ප්‍රහාණය කරන්නේ කොහොමද, කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තමයි අහන්නේ. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ දීර්ඝ වශයෙන් පිළිතුරු දෙන්නේ. හැබැයි ඒ දුන්නට පස්සේ ආයෙත් පොට්ටපාද අර නිකන් කරකිරලා වෙනත් තැනක මේ එකම තැනට ආව වගේ ආයි අහන්නේ මේ සංඥාවයි ආත්මයයි පිළිබඳ ප්‍රශ්නයක්. මොකද කියන්නේ පොට්ටපාද ඇතුළු පිරිස බහුල වශයෙන් ඇත්තරම මේ ආත්මවාදයක හිරවෙච්ච පිරිසක්නේ. ඒ අය සංඥාව එක්ක ආත්මය කරගන්නව නැත්නම් කය ආත්මය කරගන්නව නැත්නම් වේදනාවන් ආත්මය කරගන්නව. ඉතින් මොකක්ම හරි අල්ලලා ඒක ආත්මයකට තමයි පටලව ගන්න. ඉතින් ආත්මවාදයක් නේ තනිකරම ඉන්දියාවේ තිබුණේ. ඉතින් ඒ බඳු ආත්මවාදයම හදාරපු ආත්මවාදීවම හිතපු පරිසරයක තමයි දැන් මේ බුදුරජාණන් වහන්සේ අනාත්ම දර්ශනයක් ඉදිරිපත් කරන්න උත්සාහත් වෙන්නේ. ඉතින් ඒක ඉතින් තේරෙන්නේ නැහැ. ඉතින් ඒකයි බුදුහාමුදුරුවෝ දැන් මේ විදිහට කොච්චර උත්තර දුන්නත් පොට්ටපාද කරකිලා ඇවිල්ලා අර තමයි අහන්නේ. මොකද්ද මේ ආත්මය කියන්නේ? සංඥාව ආත්මයද? සංඥාව ආත්මෙන් පරිබාහිරද? ආත්මය කියන එක මේ කයද නැත්නම් මනෝමය එකක්ද? එහෙම නැත්නම් අරූපී එකක්ද කියලා තමයි අහන්නේ. එතකොට බුදුහාමුදුරේ මේ ඔක්කොගෙම මේ සංඥාව ආත්මයත් එක්ක පටලව ගන්න නැතුව ඔබ කියන ආත්මය නම් නෙමෙයි මේ සංඥාව කියලා තමයි පට බේරලා ගන්න. දැන් ඊටත් පස්සේ තමයි දැන් එක අතකින් බැලුවාම දැන් ඔය ප්‍රශ්න 10 ඔය අභ්‍යාගත ප්‍රශ්න 10 ප්‍රම ප්‍රසිද්ධ ප්‍රශ්න 10ක්. يعني බොහෝ සෙයින් පිළිතුරු බලාපොරොත්තු වෙන අන්‍ය ලබ්ධකයෙන් ඇවිල්ලා භික්ෂුන් වහන්සේලාට අභියෝග කරන බුදුරජාන් වහන්සේට ඉදිරිපත් කළා පිළිතුරු බලාපොරොත්තු වෙන ප්‍රශ්න 10ක් තමයි මේ අභ්‍යාගත ප්‍රශ්න. මේක මේ සූත්‍රෙදි විතරක් නෙමෙයි තවත් බොහෝ සූත්‍රවල මේ ප්‍රශ්න 10ම නගලා තියෙනවා. එක්කෝ මේ ප්‍රශ්න 10න් කීපයක් නගලා තියෙනවා. එක්කෝ විශේෂයෙන් අර අන්තිමට එන රහතන් වහන්සේගේ මරණින් මත්ත්‍ය ජීවිතය ගැන අහන ප්‍රශ්න 4 එක්කෝ නගලා තියෙනවා. මෙන්න මේ චතුස්කෝටික තර්කයේ මුල් කරගත්ත මෙන්න මේ ප්‍රශ්න 4 බොහෝ සූත්‍රවලදී අහලා තියෙනවා. ඒ එතකොට අර ඒ කාලයේ තිබිච්ච යම්කිසි චින්තන රටාවක් ආගමික පසුබිමක් තුළ ඒ අය මේ ආත්මවාදයක පැටලීලා කරපු මේ හිතා ගැනීමක් තමයි ඉතින් එහෙම නම් මේකෙන් නිරූපණය වෙන්නේ. ඉතින් ඒ ප්‍රශ්න නැවත නැවත අහිම නිකන් මට තේරෙන විදිහට ඒගොල්ලන්ගේ යම් ඒගොල්ලන්ගේ දර්ශනය කියාපෑමක් ඉදිරිපත් කිරීමක් බවට පත් වෙලා තිබුණා. ඇතැම් ගෲප් එකක් කියනවා මේ ඒගොල්ලෝ පිළිගන්නේ එතකොට මේ සංඥාව ආත්මයමයි කියලා. එහෙම නැත්නම් තවත් කටි පිරිසක් කියන්නේ නෑ ආත්මය නෙමෙයි සංඥාව මාකාරය අපි ආත්මය කියන්නේ මේ කයයි කියලා. තවත් පිරිසක් කියන්නේ මේ ලෝකය අන්තවත් කියලා. මේ ලෝකේ මේ කෙලවරක් තියනවා කියලා. තවත් කෙනෙක් කියනවා නෑ ලෝකේ කෙලවරක් නැහැ කියලා. දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ එකකට හරි උත්තර දීපු ගමන් පැටලෙනවා. අහු වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි හිතමු කවුරු හරි ඇවිල්ලා අහනවා මේ ලෝකේ කෙලවරක් තියනවාද? ඉතින් එතකොට අපි හිතමු දැන් කවුරු හරි කිව්වයි කියලා ඔව් කෙලවරක් තියනවා කියලා. ඒතර තවත් කෙනෙකුට කියන්න පුළුවන් ඔයා දැකපු කෙලවර ඔයාගේ ඇවිල්ලා ප්‍රඥාවේ සීමාව. හැබැයි ඔයාගේ ප්‍රඥාවට ඉන් ඒ කෙලවරින් එහාට යන්න බැරි වුණා. ඒකයි ඔයාට මේ කෙලවරක් වශයෙන් දැක්කේ. හැබැයි ඔයා නොදකින ඒ කෙලවරනුත් එහා කොටසක් මම දකිනවා. ඒ හින්දා මේ ලෝකේ කෙලවරක් නැහැ කියලා තව කෙනෙක් කියනවා. ඉතින් එතකොට මේ දෙන්න අතර ඇති වෙන්නේ ගැටුමක්. දෙන්න දෙපැත්තට කතා කරනවා. දෙන්න දෙපැත්තට උත්තර දෙනවා. එක්කෙනෙක් කියනවා කෙලවරක් තියෙනවා කියලා අනිත් කෙනා කියනවා කෙලවරක් නැහැ කියලා. දෙන්නට ඕනෝන් හෙලා දකින්න පුළුවන් යම්සි වාදපතයක් ගොඩනගෙන. ඉතින් මේ නිසා මේ වගේ දේවල් කතා කිරීම තුළ මේ තුලින් අපිට ප්‍රශ්නෙට විසඳුමක් ලැබෙනවද? මේ කතා කරා කියලා අපේ දුක අඩු වෙනවද? මේ කතා කරා කියලා හිතේ තියෙන විපිරිසර භාවය දුර වෙනවද? සැක දුර වෙනවද? කියන ප්‍රශ්නේ අනිත් පැත්තට අහන්න පුළුවන්. අපිට සංසාරයෙන් මිදෙන්න යම්කිසි ක්‍රමවේදයක් සකස් වෙනවද? එහෙම නැත්නම් හිතේ සංසිනීමක් ඇති වෙනවද? නිමීමක් ඇති වෙනවද? කියලා ඉතින් අනිත් පැත්තට ප්‍රශ්න ගන්න පුළුවන්. ඒ නිසා මේවා දාර්ශනික ප්‍රශ්න තමයි. අදත් ලෝකේ තියෙනවා. මිනිස්සු ඒ ඔස්සේ කල්පනා කරගෙන ඉන්නවා. විවිධාකාර චින්තකයෝ ඉන්නවා. නමුත් ඒ චින්තනය තුළින් ඒ බඳු කල්පනා කිරීම තුළින් හිතේ නිවීමක් සිද්ධ වෙනවද? හිත සැහැල්ල වෙනවද? දුක දුර වෙනවද? සංසාරෙන් අත මිදෙන්න පාරක් ඒ තුළ තියෙනවද කියලා කල්පනා කරලා බැලුවොත් ඉතින් එහෙම එකක් නැහැ. මේවා කල්පනා කරන්න ගිහිල්ලා වාදවල පැටලෙන්න පුළුවන්. අනිත් අයත් එක්ක හැප්පෙන්න පුළුවන්. ගහගන්න යන්න පුළුවන්, බැනගන්න යන්න පුළුවන්. ඒ මිසක් හිත සැහැල්ලු වීමක්, නිවීමක්, ගුණධර්ම දියුණු වීමක් ඒ වගේ දෙයක් නම් ඉතින් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ පොට්ටපාද ඇතුළු තවත් බොහෝ පිරිසක් මේ වගේ වාද කරමින් ඕනෝන් එක්ක මේ විවාද වලට පැටලෙමින් ඉඳලා තියෙනවා. බුදුහාමුදුරේ එකක්වත් උත්තර දෙන්න යන්නේ නැතිව මේ වෙන පැත්තකින් පිළිතුරක් මේ සපයනවා. ඒ පිළිතුර තුළ ඇත්තටම සත්‍යයක් තියෙන බව පොට්ටපාද පිළිගන්නවා. මේ පැත්තෙන් ගත්තහම පොට්ටපාද ප්‍රඥාවන්තයි. මොකද එයා අන්‍ය ලබ්ධිකෙක් වුණත් බුදුරජාණන් වහන්සේ ආහන ප්‍රශ්නවලට උත්තර නොදුන්නත් බුදුහාඳුරුවත් යම්සි ප්‍රතිපදාවක් දේශනා කරනවා. ඒකේ සත්‍යයක් තියෙනවය. ඒක අනුගමනය කරන පිරිසක් ඉන්නවය. ඒ පිරිස බුදුහාඳුරුවන් ඇතුළු ඒ පිරිස යම්කිසි ලෞතර ධර්මයක් ස්පර්ශ කරලා තියෙනවයි කියලා හැඟීමක් පොට්ටපාදට තියෙනවා. ඉතින් ඒකයි ඇත්තටම පොට්ටපාදගේ තියෙන වටිනකම. එයා අර වෙන ධර්මයක් ආත්මවාදයක් මත පිහිටගෙන හිටියත් එයාට මේ අනුමාන ඥානයක් තියෙනවා මේකෙත් ඇත්තක් තියෙනවා කියලා. හොඳයි.
බොම්බින් සමිනවන්ස එක ලස්සනයි. ඒකට අපි ඇත්තටම අපි ඔය සංඥාව ගැන භාවනා කළත් එතනත් අපි අර විදිහට අර ඒකත් අනිත්‍යයි දුක්ඛයි එහෙම කියලා එහෙම ගත්තත් කමක් නැහැ නේද සමිනවන්ස? අපිට දුක්ඛ
ඔයවත් කමක් නැහැ. ඇතන චිත්තානුපස්සනාවකට ධම්මානුපස්සනාවකට එනකොට ඇතම සංඥා හිතින් සෑහෙන දුරට ඉවත් වෙන්න පටන් අරගෙන. මොකද අපේ සංඥාවල පැටලුණොත් තමයි දිගින් දිගට හිත කතා කර කර ඉන්නේ. දිගින් දිගට සිතුවිලි පහර කර කර පහල කර කර යන්නේ. දැන් අපි චිත්තානුපස්සනාවකදී මේ පහල වෙන සිතුවිලි වශයෙන් දකිනකොටම අපි මේ සංඥාවල පැටලෙන්න පැටලවිල්ල අඩු වෙලා තියෙනවා. දැන් මේ සංඥාවක් කියන්නේ අතන සිතුවිල්ලක තියෙන තවත් එක කොටසක්නේ. අතන සිතුවිල්ල පිටින්ම අපි gediya පිටින්ම හිමීට අයින් කරාම සංඥාවත් අයින් වෙලා. නොදැනුවත්වම සංඥාවත් ගැලවිලා ගිහිල්ලා. සංඥාවත් දුර්වල වෙලා. දැන් ඊට පස්සෙත් ඔන්න ආයෙත් සිතුවිල්ලක් වශයෙන් නැත්නම් පුංචි සංඥාවක් වශයෙන් හිතට ආවා. හැබැයි පැටලෙන ගතිය අඩුයි. සංඥා විරත්තසන සම්ති ගන්ථා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ සංඥාවන් කෙරෙහි අපේ හිතේ යම් විරක්ත භාවයක් තියෙනවා. යම්සේ නිකන් විරාගී බවක් තියෙනවා. සංඥාවන් වල ලොකු වටිනකමක් නොදී අපි ඉන්නවා නම් සංඥාවන් වලින් පැටලෙන්නේ නැතුව අපි ඉන්නවා නම් බුදුරන් වහන්සේ කියන න සම්ති ගන්ථා අන්නේ තැනත්තාට කෙලෙස් ගැට නිසා පහළ වෙන පීඩාවක් නැහැ. කෙලෙස් වල ගැට ගැහෙන්නේ නැහැ. දිගින් දිගට පැටලි පැටලි කල්පනා කර කර රාගයක්, ද්වේෂයක්, මෝහයක් ඒ කෙලෙසුන්ගේ ගැට ගැසීමක් කැලේසුන් නිසා ඇති වෙන පීඩාවක් ඒතරත් ඇතුළ සිද්ධ වෙන්නේ නැහැ. මොකද සංඥාවන් කෙනෙහි ආගේ තියෙන විරක්ත බව. සංඥාවන් නේවා ඇත්ත ගණන් ගන්නේ නැහැ. හිතට විවිධ සංඥා එනවා. හැබැයි ආ ගණන් ගන්න. ඒවට වටිනකමක් දෙන්නේ නැහැ. ඒවා අම්මා කියලා සලකන්නේ නැහැ. ඒවා තාත්තා කියලා සලකන්නේ නැහැ. ඒක දරුවා කියලා සලකන්නේ නැහැ. ඒක මේ හිතේ ආපු සංඥා බුදුහාමුදුරුව කියලා සලකන්නේ නැහැ. ඒවල සංඥා. ඒවා හිතේ ආපු සංඥා. මම ඇස් දෙක පියාගෙන ඉන්නේ. හැබැයි ඔන්න මේ සංඥාවක් දැන් හිතේ පහළලා තියෙනවා. රූප සංඥාවක් පහළලා තියෙනවා කියලා සංඥා වශයෙන් ප්‍රඥාවකින් දකින්න තමයි බුදුරජාණන් වහන්සේ උපදෙස් දෙන්නේ. එතකොට අන්න මේවා ලිහෙන්න ගන්නවා. අපේ හිත ඇතුලේ සිද්ධ වෙන මේ පටලවිල්ල ලිහෙන්න ගන්නවා. අන්තෝ ජටා බහි ජටා මේ ගැට ටික ලිහෙන්න ගන්නවා. මොකද සංඥාවන් වලට පටලැවෙන්නේ නැති නිසා, වටිනකමක් දෙන්නේ නැති නිසා.
බොම්බින් සමිනාත් තරන් සරණයි.
ඊළඟ දහම් ගැටලුව ශාන්ති මෑණියන්ට ඉදිරිපත් කරන්න පුළුවන්.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ප්‍රශ්නය තියෙනවා ස්වාමීන් වහන්සේ දෙකක් තුනක්. මට දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේ නිරෝධ සමාපත්තියේදී කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර නිරුද්ධ වීමක් නිස්ද සිද්ධ වෙන්නේ සංසිඳීමක්ද? අනිත්‍ය ස්වාමීන් වහන්සේ මේ ආශ්වාස ප්‍රාශ්වාස ඒ අවස්ථාවේදී මේ නතර වෙනවද කියලා මට දැනගන්න ඕන ස්වාමීන් වහන්සේ. ශරීරයේ එතකොට උෂ්ණත්වයේ සඳහා පවතින්නේ මේ ආශ්වාස ප්‍රාශ්වාස නතර වෙනව නම් උෂ්ණත්වයේ සඳහා පවතින වාද කියන එකක් දැනගන්න තියෙනවා.
ඔක ගැන ඇත්තටම උත්තර දීලා තියෙනවා ධම්ම දින්නා රහත්තරණිය චූලවේදල්ල සූත්‍රයේදී. අපි බලමු ඉස්සරහා අවස්ථාවකදී චූලවේදල්ල සූත්‍රය සාකච්ඡා කරන්න. ඒකෙදී ඇත්තටම සාමාන්‍ය මරණයට පත් වෙච්ච තැනැත්තෙක්ගේ සංඥා වේදිත නිරෝධයට පත් වෙච්ච තැනැත්තෙක්ගේ අතර තියෙන වෙනස්කම් ටික වෙන්වෙන් වශයෙන් මේ දේශනා කරලා තියෙනවා. ඒක තවත් සූත්‍රවලදී බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ නිසා අපි බලමු ඉස්සරහට මේ ටිකක් ඒක මේ සංසන්දනාත්මකව බලන්න. මම දැන් මොකක්වත් කියන්න යන්න කැමති නැහැ. මේ මොකද මේ වෙලාව ටිකක් ගැඹුරු කාරණා සංඥා වේදිත නිරෝධයක් සාක්ෂාත් කරන්න ඉතින් අපි උත්සාහවත් විය යුතුයි. ඉතින් අපි නිකන් ඒවා උඩින් කියලා දානවට වඩා මම හිතනවා සූත්‍රයක් ආශ්‍රයෙන් ඒවා නිවරදිව සංසන්දනාත්මකව පෙන්වන එක වටිනවා. එහෙනම් මම බලන්නම් ඉස්සරහා දවසකදී මේවා ගැන ටිකක් ඒ සූත්‍රයට අනුකූලව විස්තර කරන්න.
හොඳයි මයි ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි. ඔබ වහන්සේට නිරෝගී සම්පත් දීර්ඝායුෂ සම්පත් ලැබේවී.
ඊළඟ දහම් ගැටලුව යෝෂි වන්නේ ආරච්චි දීපත් කරන්න පුළුවන්. තෙරුවන්
සරණයි ගරු ස්වාමීන් වහන්සේ.
ඔව්
ස්වාමීන් වහන්සේ, මට ප්‍රශ්න දෙකක් තියෙනවා ඔබ වහන්සේකින් අහන්න. පළවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ, දැන් නේව සංඥා, ඥා සංඥා, අරූපාවචර ධ්‍යාන ස්වභාවයේ පවතින කොටයි දැන් විදර්ශනාව වඩනකොට ස්වාමීන් වහන්සේ දැන් සිතේ ඇතිවන සංඥාවන්ගේ ඇතිවීම නැතිවීම ඒ අනිත්‍ය ස්වභාවයේ දැනෙනකොටයි ඒ ස්වභාව දෙකේ වෙනසක් අඳුනගන්න අපිට හැකියාවක් තියෙනවද ස්වාමීන් වහන්ස?
තියෙනවා කියන්න පුළුවන්. මොකද දැන් අරූප ධ්‍යාන සාමාන්‍යයෙන් සමත යෝගාවචරයක වඩන ක්‍රමයයි විපස්සනා යෝගාවචරයක විපස්සනාවක් වඩලා එබඳු මට්ටමට ලං වෙන ක්‍රමය අතර ලොකු වෙනසක් තියෙනවා. දැන් අරූප ධ්‍යාන වඩන සාමාන්‍ය සමත යෝගාවචරයක කරන්නේ වීරයක් පාවිච්චි කළා, සමාධියක් පාවිච්චි කළා, සෑහෙන්න හිතේ සංස්කාර කරලා තමයි ඒ අරූප ධ්‍යානයකට හිත නංවන්නේ. චිතර සෑහෙන්න දැගලිලි රාශියක් තියෙනවා. සෑහෙන්න දඟලලා තමයි හිත ඒ අරූප ධ්‍යානයකට නංවන්නේ. ආ පිළිතුර නැතත් කිව්වොත් දැන් අහපු ප්‍රශ්නේ තමයි සාමාන්‍ය විපස්සනා යෝගාවචරයේ මොකක්ද ඒකට කියන්නේ මේ නේව සංඥාන අසඤ්ඤායතනය අත්දකින්න මට්ටමකුත් සමත යෝගාවචරයේ නේව සංඥාන අසඤ්ඤායතන මට්ටම අත්දකින්න අවස්ථාවක අතර වෙනසක් තියෙනවා කියලා. මේකෙන් සෑහෙන වෙනසක් තියෙන්න පුළුවන්. මොකද සමත යෝගාවචරයේ නේව සංඥාන අසඤ්ඤායතන මට්ටම අත්දකින්නේ සම්පූර්ණයෙන්ම හිත කන්ඩිෂන් කරලා. හිත තත්ත්වගත කරලා. ඒ තුලට හිත ආරෝපණය කරලා. උදාහරණයක් වශයෙන් අපි හිතමු කෙනෙක් කසිනියක් පාවිච්චි කරනවා. කසිනිය පාවිච්චි කළා ඒ කසිනියේ නාදනාද හිත නංවනවා. ඒ තුලින් අපි හිතමු රූපාවචර ධ්‍යාන හතර උපදව ගන්න. ඊට පස්සේ එයා ඒ කසිනේ තියෙන තැනින් කසිනේ අයින් කරනවා. කසිනේ උග්ඝාටනය කරනවා කියලා කියනවා. මේක කසිනේ අයවත් කරාට පස්සේ දැන් තියෙන තැන හිස්තන. හිත නංවමින් හිටපු තැන කසිනේ අයින් කරාට පස්සේ දැන් තියෙන හිස්තන. ඒ හිස්තනට දැන් හිත නංවනවා. ඊට පස්සේ හිස්තන පතුරවනවා. අහස අනන්තයි, අහස අනන්තයි, අහස අනන්තයි කියලා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම හිත නිකන් එතන නිකන් ප්‍රෝග්‍රෑම් කිරීමක් කරන්නේ, කන්ඩිෂන් කිරීමක් කරන්නේ, තත්ත්වගත කිරීමක් කරන්නේ. ඒ විදිහට තමයි අරූප ධ්‍යාන ඒ අරූපාවචර ධ්‍යාන වඩන සමත යෝගාවචරයේ උපදව ගන්න. ඉතින් ආ ඒකෙම දිනු කරලා තමයි මේව සංඥාන අසඤ්ඤාතර මට්ටමකට එන්නේ. ඉතින් එතකොට තියෙන්නේ අර හිත අවබෝධයත් තුලින් ප්‍රඥාවත් තුලින් ආපු ගමනක් නෙමෙයි. හිත ඒ මට්ටමට සංකල්පමේ වශයෙන් තත්ත්වගත කළ අමු මට්ටමක්. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නන සලායතන විභංග සූත්‍රය අපි දැන් මීට කලින් සාකච්ඡා කළා. සලායතන විභංග සූත්‍රය කල්පනා කරලා බලන්න ඒකේ අර ක්‍රමානුකූලව විවිධ වේදනා මට්ටම් දුරු කරමින් ඒ එන ගමනේදී අන්තිමට එනවා ඒකත්තා උපේක්ඛා ඒකත්තා ඒකත්ව සිතා කියන මට්ටම. ඔන්න ඔය මට්ටමේදී තමයි ඇත්තටම බුදුරජාණන් වහන්සේ පෙන්නන මොකක්ද ඒකට කියන්නේ විපස්සනාවෙන් එන මට්ටමක් හම්බ වෙන්නේ. ඒ විපස්සනාවෙන් එන මට්ටමේදී ඇත්තටම අරිට වඩා හුඟක් ගැඹුරුයි. අරිට වඩා ප්‍රඥාවක් සහිත වෙන මාර්ගයක් තියෙන්නේ. සංස්කරණ අඩු කරගෙන යන මාර්ගයක් තියෙන්නේ. එතකොට ඒ එන මාර්ගයයි අර අපි කලින් කතා කරන මාර්ගය අතර ලොකු වෙනසක් තියෙනවා. ඉතින් ඒක තමයි අපි තේරුම් ගන්න තියෙන්නේ. ඒ සාමාන්‍ය සංඥා දුරු කරමින් අවබෝධයෙන් පැමිණිච්ච විපස්සනා මාර්ගයකුත් ඒ තුලින් කිට්ටු කරපු අරූප ධ්‍යාන මට්ටමකුත් උපේක්ඛා ඒකත්තා ඒකත්වස්ථා කියන මට්ටමකුත් අර සාමාන්‍ය සමත සමාධියක් කරහා වෙලා හිත සමාධියෙන් වීරයෙන් තත්ත්වගත කරන මට්ටමකුත් අතර ලොකු වෙනසක්
තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහෝම පින් ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් අහන්න අවශ්‍යයිද?
ඔව්.
ස්වාමීන් වහන්සේ දැන් මේ ප්‍රායෝගික ජීවිතයේ මේ ලැබපු අත්දැකීමක් තමයි ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නෙට මූලික වුණේ. සිතේ ඒකාග්‍රතාවයක් ඇති වෙලා තියෙනකොට ඇසට ගැටෙන රූප සංඥාව ආකාර දෙකකට නැති වෙනම අත්දැකලා තියෙනවා ස්වාමීන් වහන්සේ. පළවෙනි ආකාරය දැන් අපි අරමුණු කරන රූප සංඥාව ඉතුරු විතරක් ඉතුරු වෙන්න ඒ අවට තියෙන ඒ මායිම පන්නලා එළියෙන් තියෙන හැම රූප සංඥාවක්ම මුලින්ම දැන් ඒවැය තියෙන මේ වර්ණය ඒව ඔක්කොම නැති වෙලා ගිහිල්ලා නිකම් බොඳ වෙලා වගේ යනවා. හැබැයි අර මැද තියෙන රූප සංඥාවට මුකුත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ රූප සංඥාව ඉතුරු වෙන්න වටේ තියෙන අනිත් සංඥා නැති වෙලා යනවා. ඒ පළවෙනි ආකාරය. දෙවෙනි ආකාරය ස්වාමීන් වහන්සේ දොයි විදිහටම රූප සංඥාවක් හිත ඒකාග්‍ර වෙනකොට අර රූප සංඥාවේ තියෙන නැතිවීම ඇතිවීම ස්වභාවය අර කැඩි කැඩි බිදි බිදි යන ස්වභාවය පෙනෙන්න ගත්තාම දැන් මට වැටහෙනවා ස්වාමීන් වහන්ස මේ රූපය විතරක් නෙමෙයි මේ රූපයයි මගේ ඇස් දෙකයි අතර තියෙන අවකාශයම කැඩි කැඩි බිදි බිදි යන ස්වභාවයක් තියෙනවා කියලා. දැන් එහෙම දැනෙනකොට අර රූපේ හිත අයින් වෙලා අර සංඥාව පෙනෙන්නම නැතුව යනවා. ඒ විදිහට ආකාර දෙකකට වෙනස් වෙනවා. එක වෙලාවකද ඒ අරමුණ හොඳටම පේනවා, අනිත් වෙලාවට අරමුණ පේන්නේම නැතුව යනවා. මට ඒක තේරුම් ගන්න ටිකක් අපහසුයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ උපදේශක් බලාපොරොත්තු වෙනවා. තේරුම් ගන්නයි
හොඳයි. ඒ කියන්නේ දැන් කොහොමත් සංඥා මේ ඔය සංඥා මට්ටමක් එළියේ තිබුණත් ඇතුළේ තිබුණත් අතරමැද තිබුණත් ඉතින් අපිට තියෙන්නේ ඕක ඉවත් කර ගැනීමේ නැත්නම් හිත ඔයයන් නිදහස් කර ගැනීමේ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ප්‍රශ්නයක් කියලා නේද එතන තමයි විසඳුම තියෙන්නේ. يعني දැන් හිතන්න අපි හිතමු අපේ හිත කියන එක පිරිසුදු කඩදාසියක් නම් මේ අපි දුන්න ගාන තියෙනවා අපිට මේ A4 sheet එකක්. ඒක සම්පූර්ණ සුදු පාටයි. මොකක්වත් හිතක්වත් නැහැ. මේ A4 sheet එක උඩට අපි ඔන්න ගෙනලා දානවා ගල් කැටයක් දානවා. නැත්තම් ලොකු රවුමක් එකකින් අදිනවා. නැත්තම් තීන්ත බිඳුවක් දානවා. එහෙම නැත්තම් අපි හිතමු තව මොනාහරි වෙලදි කැලක් ඔය උඩට දානවා. අපි සල්ලි කොලයක් මොනාහරි දානවා. ඉතින් මේ වගේ විවිධ දේවල් දැන් මේ සුදු පාට පිරිසුදුව තිබිච්ච ඒ කොලේ උඩට අපි දැම්මොත් දැන් අර කොලේ නිකන් ආකීර්ණ වෙනවා. කොලේ නිකන් ව්‍යාකූල වෙනවා. යාගේ තිබිච්ච අර පිරිසුදු ගතිය, නිදහස් ගතිය, සැහැල්ලු ගතිය දැන් යාට අහිමි වෙලා දැන් අර මේ භාණ්ඩ බහුල තැනක්, දේවල් සහිත තැනක්, ව්‍යාකූල වෙච්ච තැනක්,
පිළිච්ච මේ කැලි කැලි එකට පැටලිච්ච තැනක් බවට පත් වෙනවා. හිතන්න අපි එක එක තැන් ඉවත් කරනවා. ගල් කැලි ටික ඉවත් කරලා දානවා. පිළිච්ච කාසි ටිකක් ඉවත් කරලා දානවා. සල්ලි නෝට්ටු ටිකක් ඉවත් කරලා දානවා. වෙදි කැලි ටිකක් ඉවත් කරලා දානවා. ආහාර ටිකක් දාන ඕන එකක් ඉවත් කරලා දානවා. මෙහෙම මෙහෙම මේක තීවිච්ච ටික ඔක්කොම අයින් කරලා දැම්මා. අපි හිතමු දැන් අන ආයෙත් අර ප්‍රසුදු A4 sheet එක. නැත්නම් ඒ ප්‍රසුදු කොළේ සුදු පාටට තියෙන බොහොම මොකක්වත් නැති පිරිසිදු කොළේ ආයෙත් උන් දැන් අපිට තියෙනවා. ඒ ඔන්න ඔයගේ තත්ත්වයක් තමයි අපේ හිතේ තියෙන්නේ. අපේ හිතේ තියෙන මේ සාමාන්‍ය සරල පිරිසිදු බවට අපි මේ අහල පහලින් ගෙනල්ලා දේවල් දාගන්නවා. සංඥා දාගන්නවා. ඒකට වටිනකම් දෙනවා. වටිනකම් දීලා ඒක පැටලෙනවා. ඉතින් අපේ භවනාවකදී මේ தත්ත්වය තේරුම් අරගෙන එහෙම සංඥා දෙන්න සංඥා පටලව ගන්න යනව වෙනුවට සංඥා ඉවත් කරලා දානවා. හිතින් අයින් කරලා දානවා. හිත පිරිසුදු කර ගන්නවා. හිතේ එක්තරා අන්දමක චිත්ත විසුද්ධියක් ඇති කර ගන්නවා. එතකොට ඉතින් අර ආයේ මේක සල්ලි පිළිබඳ සංඥාවක්ද, ඇඳුම් පිළිබඳ සංඥාවක්ද, ආහාර පිළිබඳ සංඥාවක්ද, දේශපාලනයේ පිළිබඳ සංඥාවක්ද, තෙල් පිළිබඳ සංඥාවක්ද, මේ එකක්වත් වැඩක් නැහැ, ඔක්කොම නිකම්ම නිකන් සංඥා විතරයි. එතකොට ඉතින් අර හැම එකක්ම මේ සංඥා වට්ටමින් අත්හැරලා දැම්මට පස්සේ ඒක එතකොට අනුන්ගේ එකක්ද, මගේ එකක්ද, ඇතුලේ එකක්ද, පිටේ එකක්ද එහෙමවත් බලලා ඇති වැඩක් නැහැ. නිකම්ම නිකන් සංඥා පමණයි කියලා අත්හැරලා දානවා. එතකොට නිකන් අර මිශ්‍ර වෙච්ච ගතියක් දැනෙන්න පුළුවන්. මොකද ඒකටවත් වැඩක් වටනකමක් දෙන්නේ නැහැනේ. ඔක්කොම නිකන් මිශ්‍ර වෙලා. අර වගේනක් පේනවා, මේ වගේනක් පේනවා. හැබැයි නිකන් සංඥා විතරයි. හිතේ ඇතුලේ පහළ වෙච්ච සංඥා විතරයි කියලා ඉතින් මේ විදිහට මේ කෙනෙකුට වැටහෙන්න පුළුවන්. ඒ හින්දා දැන් අර ඒව එක එකක් ගැන ඉතින් මේ සූක්ෂම බලන්න යා යුතුද කියන එක ඉතින් ප්‍රශ්නයක්. නමුත් ඉතින් හිත පිරිසුදුදර ගැනීම තමයි මූල පරමාර්ථය වෙන්නේ.
එහෙනම් ස්වාමීන් වහන්සේ, ඒ කියන්නේ අපේ අවධානය යොමු වෙච්ච ප්‍රමාණයට තමයි
ඒවත්
නැති වෙන්නේ
නේද ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ ඔව් එහෙම කියන්න පුළුවන්. මොකද දැන් අපි සතිමත් වුණාම ඒවට ඉන්න බැරුව යනවා නේද? දැන් අපි ඉස්සර වගේ නෙමෙයි, ඉස්සර සතිය වගේ නෙමෙයි. දැන් කෙනෙක් භාවනාවක් වඩලා විපස්සනාවක් වඩලා ගැඹුරට යනකොට ඒ සතිමත් බව වුණත් ඒ අපි යොදන අවධානයේ වුණත් ප්‍රමාණවත් හිත පිරිසුදු වෙන්න. දැන් හිතේ මොකක්ද එකක් පහළලා තියෙනවා. ඉත බලනවා නිකන් දැන් මෙතන මොකද තියෙන්නේ කියලා. බලනකොට ඉතින් ඒක නිකන් දුරලා බොඳ වෙලා යනවා යන්න. ආයෙත් අර හිතේ තියෙච්ච නිදහස අර දැන් පහළ වෙනවා. හිත ආයෙත් පිරිසුදු වෙනවා. එහෙම වෙන්න පුළුවන්. ඒතර අපේ දැන් හිතට මොකක් හරි ඔන්න සංඥාවක් ඇවිල්ලා කියලා දැනුවත් වුණා නම් එතෙන්දී ඒ පහළ වෙන සංඥාව ඉවත් වෙලා යන්න පටන් ගන්නවා. එහෙමයි
ස්වාමීනි. බොහොම පින් ස්වාමීන් වහන්සේ හොඳින් තේරුණා. තෙරුවන් සරණයි.
හොඳයි.
ඊළඟ දහම් ගැටලුව පුණ්‍යා විජේසුන්දර ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මම මේ මත්ගේ අත්දැකීම් ටිකක් භාවනාවේදී ඉදිරිපත් කරන්නයි උත්සාහ කරන්නේ. සක්මන් කරන්නේ තාම මට විනාඩි 30ක් විතර. මොකද පොඩි අසනීප තත්වයක් ඉඳලා කකුල්වල ප්‍රශ්නයක් තියෙනවා. ඒකෙදී ඇත්තටම සිතත් පය පාර්ශ්වයත් සිතුවිලිත් අතර ගමන් කරන්නේ ගොඩක් දෙක. එහෙම කළා කාලය අවසන් වුණාම මම පරයන්කට ඉඳ ගන්නවා. දැන් මාසෙකට පෙර ඉන අවුරුදු ගාණක් තිස්සේ අවුරුදු 4-5ක් භාවනා කරගෙන යනකොට මම හැම අසනීප කාලේ වුණත් මම හොඳට සිත තැම්පත් වෙලා බොඩි ස්කෑන් එකේ භාගයක් දුරට වගේ යනකොටම ඉතාමත් සිත සමාහිත වෙලා නිදහස් තැනකට යනවා මම. ඒ ගිහින් එතන ඉන්නකොට මට ඇත්තටම එතන ඉඳගෙන මට හුස්ම බලන්න පුළුවන්, එතන ඉඳගෙන ශබ්ද ගැන බලන්න පුළුවන්, හිත දුවන්නේ නැතුව එහෙම තත්ත්වයක් තිබිලා ඊට පස්සේ නිදහස් තැන පමණක්ම ඉන්න වගේ තත්ත්වයක් දැනුණා. නමුත් මට දැන් සති දෙක තුනක ඉඳන් ස්වාමීන් වහන්සේ පොඩි ස්කෑන් එකක් දහසක් විතර කරන්න වෙන අවස්ථාවල් තියෙනවා. මොකද සිත දුවනවා. ඊට පස්සේ මුළු පර්යන්කේම මම වැඩ කරන්නේ ගෙනින සිත කයට ගේන්න, ගෙනින සිත ආනාපානෙට ගේන්න, හරි ගේන් සිත හෘදය ගැස්මට ගේන්න හරි නමුත් මුළු පර්යංකයම මගේ ඇත්තටම යන්නේ ගෙනියන සිත ගේන්න. ඔබතුමාත් ලොකු ස්වාමීන් වහන්සේත් කියනා වගේ අර මල්මායට මල් අමුණ තමයි ඉන්නේ. නමුත් මට ඒක කිසිම පසුතැවීමක් නැහැ. නමුත් මොකද මං දුවන සිත අඳුරගෙන එය පජානාති කරලා කියලා මං දැනගෙන ගේනවා. ඊට පස්සේ තව එකක් ස්වාමීන් වහන්සේ මට දැනෙනවා දිනේදා වැඩවලදී සිත මෙච්චර දුවන්නේ නැහැ කියලා. ඒක මම මට තේරෙන දෙයක් කියලා මට හිතෙන්නේ කරන වැඩකදී ඇවිදිනකොටද හැමතිස්සම සිත කයට ගන්න පුළුවන් සිත දුවන්නේ නැතුව. මගේ එක පුරුද්දක් ඇති වෙලා තියෙනවා නිකන් ඉන්න බැහැරි ගතියක්. ගෙදර වැඩක්ද රසය වැඩද භාවනාවද නැති හැමතිස්සෙම බණක් කන්න හිතෙනවා ස්වාමීන් වහන්සේ මට. නිකන් ඉන්න හිතෙන්නේ නැහැ මට. ඒ ගැන මටම ටිකක් ප්‍රශ්නයක් වගේ දැනුණා. ඇයි මම මෙච්චරටම බණ අහන්න උත්සාහ කරන්නේ කියලා. ඒ හින්දා මම දැන් එළියට ගිහින් එළිය බලාගෙන ඉන්නවා. ඇත්තටම කිසිම දෙයක් නොකර පුළුවන් තරම් බලනවා ඈත බලාගෙන ඉන්න. මම හිතනවා ඇත්තටම ඒකත් සිතක් බව මම දන්නවා. මම අරමුණක් ගන්න නැතුව මම ඈත බලාගෙන ඉන්නවා කියාගෙන ඉන්නකොට මට එකපාරට හුස්ම ගන්න බැරි වෙනවා වගේ දැනෙනවා. එතකොට ආයි මම එනවා. එතකොට තමයි මම එළියට එනවා වගේ ගතියක් දැනෙනවා. මම ආයිත් ඈත දිහා ඈත බලාගෙන අරමුණක් නොගෙන මම සිටිමි යන අදිෂ්ඨානයකින් වගේ ඇත්තටම ඉන්නවා. එතකොට මං ඉන්නවා ටිකක් වෙලා ඉන්නවා. ඉන්නකොට එක පාට හුස්ම තදවීමක් වෙනවා. ওই විදිහට ඒක කරගෙන යන මම මේ බණ ඇසීම ටිකක් අඩු කරගන්න උත්සාහ කරන නිසායි මං එහෙම කරන්නේ. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා මට අවවාදයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
හොඳයි. ඇත්තම දැන් මෑණියෝ දිගට භවනා කරලා විපස්සනාවක් එහෙම වැඩිලා හිතේ චිත්තානුපස්සනාවක් අහරේ වැඩිලා නම් ඒ පැත්තක් නම් කරලා තියෙන්නේ හිතේ ස්පීඩි වලින් තරව ඉන්න ගතියක් මතු කරගෙන තියෙනවද විටින් විට?
ඔව් ස්වාමීන් වහන්සේ මම ගොඩක් වේදනාවත් එක්ක පොරබැදලා හිටපු අසනීප තත්ත්වෙ නිසා හිටපු කෙනෙක් වේදනාව හොඳට අවබෝධ
ඒවා ඒවා හොඳයි ඒවා කර කර ඉඳද්දී ඒවා තුලින් යම්සි වැටහීමක් ආවද?
ඔව් වැටහීමක් ආවා. මේක මේ ඇත්තම වේදනාවේ නිරෝධය සමුදය අල්ලගන්න පුළුවන් කියන එක මට දැනීමක් වුණා. ඉස්සෙල්ලාම අනුමාන අනුමාන නුවණින් බැලුවා. ඊට පස්සේ මට ඒක දැනුණ සමුදේ වය අල්ලගන්න මට මෙතන පුළුවන් කියලා. ඒ වගේ ඉන්නකොට හේමම සිතුවිලි නැති තැනකට ගිහින් මම ඇත්තම නිින්දකට වගේ යනවා. ආය පැය තුනක් විතර වගේම ඇඳී ඉඳලා හැටලා තමයි ආය වේදනාවට ඇවිල්ලා ඒ සයිකල් එක ගිහින් ගිහින් හිටපු එක්කෙනෙක් මම ස්වාමීන් වහන්සේ.
දැන් කෙලින්ම ඔය සිතුවිල්ලක්වත් නැතිව අරමුණක් නැතිව සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්ද?
ටිකක් ඇත්තම ටිකක් ඉන්න මට හිතෙනවා ඒක ලොකු සැහැල්ලුවක් කියලා. නමුත් එක පාට මගේ හුස්ම තදවීමක්.
හරි. වගේ එකකින් ඒක මග ඇරෙවි. ඒක මග ඇරෙවි. හිතන ටිකක් ඔය පැත්ත හුරු වෙනකම් පොඩි පොඩි මේ හැලහැප්පීම් වෙන්න පුළුවන්. නමුත් ඒ කරන ක්‍රමය හොඳයි. ඒ කියන්නේ අපි නිකන් චුට්ටක් සැහැල්ලෙන් ඈත බලන් ඉන්නවා. හැබැයි එක තැනකට ඇහැ ફોකස් කරන්නේ නැතුව.
නැතුව. ඔව් එහෙමයි ස්වාමිනාංශ.
පිටුම ඈත නිකන් ඔහේ නිකන් බලන් ඉන්නවා. හැබැයි එක තැනකට ඇහැ ફોකස් කරලා නැහැ. ඒ වගේම සැහැල්ලෙන් බලන්න. සැහැල්ලෙන් බලන්න නිකන් හිර කළා බලන්නත් එපා. බොහොම සැහැල්ලෙන් සංසිඳීමෙන් යුත බලාගෙන ඉන්න. එක තැනක් කියලා අරමුණු කළ නැහැ. ඒ වගේම හිතේ අපි දුමු මුලදී සිතුවිලි දෙක තුනක් ආවා. ඒකත් නිකන් බොද වෙලා ගියා. දැන් නිකන් අර හිත මුකුත් අරමුණක් නැතිව සහැල්ලුවෙන් හිස්ස තියෙනවා. එච්චරයි. ඒක දිනු කරන්නේ ඒකේ වැරදක් නැහැ.
එහෙමයි ස්වාමිනාස.
ඒක දිනු වෙලා එනකොට දැන් ඔතන අනිත් පැත්තට මෑණියෝ පරයන්ක ගිහිල්ලා උත්සාහ කරද්දී ඒ දරණ උත්සාහය අනවශ්‍ය දිහි උත්සාහයක්. ඉතින් දැන් අපේ පරයන්කයකදී ඕන්ට වඩා අපි උත්සාහ කරන්න ගියොත් ඔතන හිත විසිරෙන්න ගන්නවා. අතිපත්ත හිතන් වීර්යං උද්දච්චානුපතිතං සමාධිස්ස පරිපන්තෝ කියලා පොතේ සඳහන් වෙනවා. ඒ කියන්නේ අපි භාවනා කරන අවස්ථාවක් කියලා දැන් අපි හිතන්න දැන් බසේ යනවා. දැන් කොහොම සැහැල්ලෙන් යනවා කියලා හිතන්නකෝ. මේ එතකොට ඉතින් හිත සම්දන්නේම නැහැ. හිත එකඟ වෙලා. මොකද අපි දඟලන්නේ නැහැ වැඩි. හිතට ලොකු අරමුණක් ඇත්තෙත් නැහැ. පාය පේන දේවල් ඔස්සේ අපිට හිත ගියෙත් නැහැ. අපි යන්නේ නිකන් අපි කුඹුරු ආයක්. කුඹුරු ආයක් පහු කරගෙන අපි පස්ස එක යන්නේ. ඒකේතොට එච්චර දෙයක් පේන්නේ නැහැ. ඉතින් ආවත් පස අහස තියෙන ඉතින් අහස දිහා බලාගෙන ඉතින් අපි සැහැල්ලුවෙන් යනවා. දන්නේම නැහැ හිත එකඟ වෙනවා. හරි අපි හිතමු අපි ඇවිල්ලා ටිකක් මහන්සි වෙලා දැන් මම භාවනා කරන වෙලාවේ කියලා ඔන්න මේ දත්මිටි කාගෙන වාඩි වෙනවා. එතකොට ඉතින් අනිවාර්යෙන් හිත පිට යනවා. මොකද අපේ උත්සාහය වැඩිනේ, වීරිය වැඩි. අපි හිතන සැහැල්ලුව නැහැ. අපි නිකන් ආරෝපණය කරගත්ත මට්ටමක් දැන් නිකන් පවත්වන්න හදනවා. ඒක වැරදි. සැහැල්ලු බවක්, ඉරියව්වේ සැහැල්ලු බවක්, හිතේ සැහැල්ලු බවක්, වීරිය සමතාවක් අවශ්‍ය වෙනවා. ඒ නිසා ඔය කොහොම හාන්සි කුටුවක වාඩි වෙලා නම් පොඩ්ඩක් ඈත දිහා බලාගෙන ඉන්න. එතෙන්දී හිත පිට යන්නේ නැතුව වෙන අරමුණකට බැහැ ගන්න නැතුව හිතේ කිසිම ආතතියක් නැතුව අරමුණක් නැතුව විනාඩි 10ක් හරි ඉන්න පුළුවන් නම් ඒක වටිනවා. ඒක තව චුට්ටක් පොඩ පොඩ විනාඩිය විනාඩිය දිනු කරන්න වැඩි කරන්න.
එහමයි සත් විනාඩි 3-4ක් වගේ ඉන්නකොට තමයි මට ස්වාමීන් වහන්සේ කියවගේ මමත් කරලා බලන්නේ හුස්ම මේක ගැන. ඒ විනාඩි 3-4ක් වගේ ඉන්නකොට තමයි ඒ ගතියක් එහෙම ඇවිල්ලා ආයේ මම
සයිකල් එතෙන්දී චුට්ටක් ඒක මග හරවගෙන ආයෙත් එහෙම ඉන්න සැහැල්ලුවෙන් ඉන්න.
එහමයි සාවිය.
එතන ඔය ඒ කායික වෙන පීඩාව නැත්නම් මේ ප්‍රශ්නය හිමීට නිරාකරණය වේවි.
එහමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. පැහැදිලි.
ඊළඟ දහම් ගැටලුව බන්දු ජීව මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ, ඇහෙනවද?
ඔව් ඇහෙනවා.
ඔව් ස්වාමීන් වහන්සේ, දැන් අර චතුරාර්ය සත්‍ය කොටස අන්තිමේදී ඉදිරිපත් කරනකොට ඔබ වහන්සේ අර කිව්වා දැන් ඒ කියන්නේ තියරි කොටසයි ප්‍රායෝගික කළ යුතු කොටසයි ඒකේ ඊට පස්සේ ප්‍රත්‍යක්ෂයි ඒ කොටස් ටික තියෙනවනේ. එතකොට ඒ ටික අපි සාමාන්‍යයෙන් මුලදී ඒ කියන්නේ අපි දැන් තේරෙනකොට ඇත්තටම දුක්ඛ සත්‍ය කියන එක දැන් තේරෙන්නේ දැන් සිත අනිශ්චිතව ඉඳලා මොනවා හරිම සිතුවිල්ලකට රිංගන්න හදනවනම් දුකයි කියන ස්වභාවයක්
තනහරි. ඔව්.
එතකොට නමුත්
ඒ කියන්නේ දැන් වෙනත් වචන වලින් කියනවා නම් මොකක් හරි හිත උපාදාන කරනවා නම් දුකයි.
දුකයි කියන එක තේරිලා තමයි අතාරින්නේ. එතකොට ඒ දැනෙනකොට ඒ සියලුම දේවල් ටික එතන තියෙනවනේ ස්වාමීන් වහන්සේ. කියන්නේ දුක්ඛ සත්‍යයි ඇති උනේ ඒවා ටික. එතකොට ඒ එකින් එකට වෙන වෙනම පරිප්‍රාප්ති එහෙම කියලා
අවශ්‍ය නැහැ. ඔව් නෑ, එහෙම අවශ්‍ය නැහැ. ලෝක සංගාලා වෙනවා ඉතින්. දැන් අපි ඔක පුහුණු කරන්න ඉතින් ඔය ඔක්කොම ටික වෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ ඉතින්. අර විස්තර කරද්දී බුදුරජාණන් වහන්සේ ඒක පිළිවෙලට පියවරෙන් පියවර විස්තර කරලා තියෙනවා. ඒක අර මුල ඉඳන් වඩන යෝගාවචරයට ඒක හරි ප්‍රයෝජනවත්, පැහැදිලි. හැබැයි ඔය ටික පුරුදු කරලා යනකොට ඉතින් ඔය ඔක්කොම හරවුසල මේ කැලල මේක තියනවාද මේ කැලලත් මේක තියනවාද එහෙම බලන්න අවශ්‍ය නැහැ.
ඔව්. නමුත් අර මුලදී පුරුදු වෙන කාලෙදී ඇත්තටම කලේ වෙන ක්‍රමයක්නේ. අපි ඒ කියන්නේ කායගත සතිය පුරුදු කරලා කායගත සතිය ඇසුරු කරමින් ඉන්නකොට සිත වෙන දෙයකක පණිනවද කියන එක. නමුත් එතනදී තේරෙන්නේ නැහැ ඇත්තටම සංකෙත් වෙන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන එක. නමුත් අර තමන් අල්ලගෙන ඉන්න තැනට සිත කැමති, එතනින් පණිනකොට තමයි එතනදී දුක දැනුනේ. ඉතින් ආයෙ එතනට එනවා. ඉතින් ඒ වගේ ගිහිල්ලා අන්තිමට තමයි මේ මොනවාම හෝ සිතවිල්ලකට රිංගනව නම් දුකයි කියන එක දැනෙන්නේ අන්තිමටම. මේ දැනෙනකොට ඇත්තටම අර සියලුම දේවල් එතන තියෙනවා වගේ කියන එකක් තමයි. එතකොට ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් අද මේ දැන් පොට්ටපාද සූත්‍රයට අනුව දැන් අපි ගත්තොත් එහෙම අපේ සාමාන්‍යයෙන් මේ බෞද්ධ වටපිටාවේ දැනට කරන දේවල් يعني පන්සල් වල සීල සමාදාන පූජා ඒව ඔක්කොම ගත්තොත් එහෙම මේ සෑම දෙයක්ම ස්වාමීන් වහන්සේ අර දැන් පොට්ටපාද අන්‍ය ලබ්ධිකයක් කියන්න පුළුවන්. නමුත් එතනත් තියෙන්නේ අපි යම් දෙයක් ආත්ම කරගෙන කරන වැඩපිළිවෙළවල් නේද ගොඩක් තැන්වල තියෙන්නේ කියන එකක් ගැන නිකන් එහෙම හිතෙනවා. එතකොට කොහොමද ඒ තැන් වලින් එහෙමනම් ගොඩ එන්නේ? එහෙම ඇත්තටම අනුදන්න වදාරණ ස්වභාවයක් දැනෙන්නේ නැහැ. එතකොට මේ පිරිස මේ දහම එතකොට මෙච්චර ඇත්තටම අපි බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකය වෙලත් එතකොට මේ වැඩේ ඒකත් අපි වෙනත් ආත්ම දෘෂ්ටීන් හදාගෙන නේද මේ වැඩ කටයුතු කරන්නේ කියන එක ගැන නිකන් මට හිතෙනවා.
ඔව් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අත්‍තරම මෙහෙමයි. දැන් අපි සීල ශික්ෂාවකින් දැද්දී එක්තරාන්දම කෙනෙක් පුජ්‍යලයක් සත්පුරුෂයෙක් කියන හැඟීමක් එන්න පුළුවන්. අපි හිතමු අපි හිතේ නිකක් අසත්පුරුෂ පැත්තක සීලයක් තිබුණ නැහැ, කිසිම දෙයක් ගැන වගේ විභාගයක් තිබුණ නැහැ. දැන් ඔන්න බණක් අහලා මේ සත්පුරුෂ සීලයක් ආරක්ෂා කරන මම හොඳ මිනිහෙක් වෙන්න හදනවා. ඒක වැරද්දක් නැහැ. ආත්ම දෘෂ්ටියක් තියෙනවා. ඒක වැරද්දක් නැහැ. මොකද අපිට එහෙම නැතුව දැම්මක් හදාගන්න අමාරුයි. අපි මුලින්ම දැම්මොත් මෙතන කෙනෙක් නැහැ, පුද්ගලෙක් නැහැ කියලා අපිට ওই தත්ත්වය ඇති කරගන්න බෑ. අපි ඒ නිසා මම සත්පුරුෂයෙක් වෙන්න ඕන, හොඳ මිනිහෙක් වෙන්න ඕන කියලා හැඟීමක් ඇති කරගෙන ඒ දෙක අතර කිසි වැරද්දක් නැහැ. ඊට පස්සේ අපි හිතමු අපි සිද්ධවත් වුණා. ඊට පස්සේ දැන් ඔන්න අපිට ඇහෙනවා සමාධියක වුණාම කියන සමාධියක් දිනු කරගන්න ඕනේ කියලා දැන් උත්සාහ කරනවා. දැත්තේ සමාධිය දිනු කරන කෙනෙක් ඉන්නවා ඉතින්. සාමාන්‍යයෙන් ලොකෝ අවබෝධයක් නැහැ. හැබැයි සමාධියක් දිනු කරනවා. එතකොට එහෙම සමාධියක් දිනු කරද්දිත් යම්සි ගැම්මක් අවශ්‍යයි. යම්සි ඒ උමනාව ධෛර්යය අවශ්‍යයි. ඒකටත් ඉතින් අර ආත්ම දෘෂ්ටියක පදනමක් එන්න පුළුවන්. මේ පස්සේ තමයි ඉතින් විපස්සනාවක ගැඹුරට යනකොට තමයි මෙතන මේ ඉන්න කෙනෙක් නෙමෙයි, මෙතන මේ අපි මෝඩකමට හදන කෙනෙකුයි ඉන්නේ, මමෙකුයි ඉන්නේ කියලා ඒ බඳු පැත්තකට අපේ අවධානය යොමු වෙන්නේ. එතකොට යා උත්සාහ කරන්නේ ඒ හදන මම අයින් කරලා දාන්න. එතන මිටින් විට හදන මම ගැන තේරුම් අරගෙන, මිටින් විට හදන පුද්ගල භාවය ගැන තේරුම් අරගෙන ඒක හිමින් කියලා අයින් කරලා දාන්න. ඉතින් එතකොට ඒ මට්ටමේ ඉන්නකොට ඉතින් අර කලින් කරපු දේවල් බොළඳ දේවල් වශයෙන් වැටහෙන්න පුළුවන්. කරන්න දෙයක් නැහැ. ඉතින් ඒක ඒක තමයි ඉතින් අපේ පාරේ හැටි. අපිට ඒක පාරටම මේ 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 ඉනිමගේ අන්තිම පඩියට නගින්න බෑ. අපි ඉතින් ඉනිමගේ පියවරෙන් පියවර නැගගෙන එන්න ඕනේ. ඒ නිසා එතෙන්ද ඉතින් අනිත් අය තාම අතන ඉන්නවා කියලා ඉතින් කරන්න දෙයක්වත් නැහැ. අපි ගැන ඒගොල්ලන්ට ඉතින් තොස් කියලා වැඩකුත් නැහැ. කවදා හරි ඉතින් ඒගොල්ලොත් තව එහාකට යන්න අවස්ථාව එයාටත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න තමයි තියෙන්නේ.
එහෙමයි පැහැදිලි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. නිදුක් බව නිරෝගී බව ප්‍රාර්ථනා කරනවා.